මේක ප්‍රශ්නයක් හැබැයි ටිකක් ගැඹුරුයි ඉස්සෙල්ලාම ආපු ප්‍රශ්නේ. නමුත් මේක පොඩ්ඩක් හොඳට හොදිසියෙන් විමර්ශනය කරලම ගත යුතුයි. මොකද මේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳවත් සම්බන්ධ වෙන මේ ලෝක ස්වභාවය පිළිබඳවත් දැනගත යුතු ප්‍රශ්න. අත්‍යවශ්‍යයෙන්ම ධර්මාභෝධය ලබා ගැනීමට පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව මනාව වැටහිමකුත් එන්න ඕනේ. ඒ නිසා කොහොම හරි අවධානය යොමු කරලා මේ අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕනේ. මේක ප්‍රශ්නය ලෝකයේ ආදීනවයක් මෙන්ම ආස්වාදයක්ද ඇති බව ධර්මයේ සඳහන් වේ. ආස්වාද අරමුණු ඇසුරු කිරීමට පටන්ගත් මොහොතේ පටන් ගෙවි ගෙවි යන ආස්වාද මාත්‍ර මනසින් සම්පිණ්ඩණය කර ගොඩනගා ගන්නා තත්වයක් විඳින ආස්වාදයක් ලෙස වටහා ගන්නා බවද අසා ඇත්තෙමු. මාගේ ගැටලුව ධර්මයේ සඳහන් වන ආස්වාදයේ යනු මෙයමද මේ තත්වේද නමු කියන එකයි. නමුත් මෙය සැබෑවටම පවතිනක් නොවන්නේ නේද? දැන් හරි ගැඹුරුයි. නමුත් මේ ප්‍රශ්නය ගැළපීලා තියෙනවා. මේක අහලා තෝරා ගන්නට ඕනේ මොකද්ද මේ කියවෙන්නේ කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකයේ ආස්වාදයක් නැත්නම් ලෝක සත්‍යෝ සැරිසරන්නේ නැහැ. මේ ලෝකෙනේ බැඳිලා හැඳිලා සැරිසරන්නේ නැහැ. ඒ වගේම ලෝකයේ ආදීනවයක් නැත්නම් ලෝක සත්‍යය මේකෙන් මිදිලක් නිවන් අවබෝධ කරගෙන කෙලවර කරගන්නේ නැහැ. මේ දෙකම ලෝකේ විද්‍යාමානයි. 100%ක් නැත්නම් සමාතින්ම ආස්වාදින් වේ යුතන. ආදීනවයක් නැත්නම් ලෝක සත්‍යය මේ කොහොමවත් මිදෙන්නේ නැහැ. බුදුරු පහළ වෙන්න අවශ්‍යත් නැහැ. 100%ක්ම ආදීනවයන්ගේ යුත්ත නම් කවුරුවත් මේක හිත බැඳින්නේ නැහැ, අල්ලගන්නේ නැහැ, උපාදානියක් වැඩිලා භවයක් හදාගන්නේ නැහැ. නැන සසල ගමනක් හැදෙන්නේ නැහැ. මේ දෙකේම සම්මිශ්‍රණයක් තියෙනවා. දැන් මේක හොඳට විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ. දැන් මේකෙන් අහන්නේ මේ ලෝකයේ තියෙන ආස්වාදයයි නිවන් අවබෝධයේ තියෙන ආස්වාදින් නැත්නම් මේ ශාසනයේ පෙන්වන ආරිවිනී ආස්වාදයයි එකද්ද දෙකද්ද? ඊරිකත් මේ අහනවා. නිවීමෙන් සැනසීමෙන් ලබන ආස්වාදය කියන එක දැන් කෙනෙකුට ඔළුව කැක්කුමක් තියෙනවා. ඔළුව කැක්කුම තිබිලා හිටන් බොහෝම අමාරුවෙන් වේදනාවෙන් මේක දරාගෙන ඉන්න බැරි තරම් දුකෙන් ඉඳලා යම් බේතක් ගත්තට පස්සේ ඔළුව කැක්කුම සුව වෙනවා. දැන් අහනවා මොකද සිද්ධ වුනේ? එච්චර කාලෙක විදිහ දරන්න බැරි වේදනාව කැක්කුම නැති වෙලා ගියා. දැන් සුවද? කොච්චර සුවයක්ද? අපෝ මා විඳ දුක. දැන් අපි කොහොමත් කියනවා. කාටවත් ඔළුව කැක්කුමක් තිබුණේ කවුරු හරි හොඳ වෙලෝ බොහොම මට සිල්ටු විදිහට ඔළුව අත ගගා ඉන්නවා. ළමයි කියෙ පුංචි ළම හරි ආසයි. එතකොට සුවයක්ද ඇයි? ඒකත් ආස්වාදයක්. දැන් මේ දෙකේ වෙනසක් දකින්න ඕන. හුඟාක් වේදනාවෙන් ඔළුව කැක්කුම ඉවසගන්න බැලුව හිටපු එක්කෙනාට මතක් වෙනවා මං ඊයේ පෙරේදා විඳ දුකක හැටි මතක් වෙනට ඇඟ හිරි වැටෙනවා. ඒ තරම් ඔළුව කැක්කුමක් තිබුණේ. යන්තම් මේ බේත ගත්තට පස්සේ සුව වුණා. දැන් නම් සනීපයි. ඉස්සරට වඩා දැන් සුවයක් දැනෙනවද? ඔය ඉස්සරට වඩා සුවයි. අර පුංචි ළමයා ඔළුව අත ගන්නට විදින සුවයක් එකක්ද? එහෙම හේකුත් නෙවෙයි. එන ආස්වාදයක් තිවිච දුක දැන් නැති නිසා හරි සැනසුවා. එහෙනම් දැන් මෙතන ක්‍රම දෙකක් ආවා. එකක් තමයි දුක් වේදනා විදින දුක් චෛතසිකේ එතන නැහැ. දුකට හේතු වෙන්නා වූ වේදනා චෛතසිකේ. වේදනා චෛතසිකයට දුක් වශයෙන් වේදනාව දැනෙනවා, සුඛ වශයෙන් දැනෙනවා, උපේක්ෂා වශයෙන් දැනෙනවා. ඒ චෛතසිකයකින් දුක් වින්දා. චෛතසිකේ වේදනා චෛතසිකේ නැනම හිතේ හට ගන්නා කොටසක් චෛතසිකයක් කියන්නේ. ඒක දැන් දුක දැනෙන තිබුණේ අර ඔළුව එකක්ම හැදිලා තියෙන වෙලාව. ශාරීරික ආබාධාවක් ආබාධයක් නිසා. ඒක හරි අමාරුයි දරා ගන්න. දැන් ඒ දුක් ගෙන දුන්නා වූ හේතුව නැති නිසා අර ඔළුවේ කැක්කම හැදෙන තිබිච්ච හේතුව ඉවත් නැති වෙච්ච නිසා ඒ වේදනා චෛතසිකේ ඒ හේතුව නැති නිසා නැගින්නේ. ඒ හේතුව උඩයි නැගුණේ. ඒ හිතත් එකයි නැගුණේ. ස්පර්ශයට අනුකූලව වේදනාවක් නැගුණා. මේක ඉවසන්න බැරුව හිටියා. ස්පර්ශයට හේතුණා වූ මූලකාරණේ බිඳහැරියට පස්සේ ඒ ස්පර්ශයත් එක්කලා ඒ වේදනාව දෙකම නැති වෙලා ගියා. දැන් සුවද නැද්ද කියලා අහගම සුවයි කියනවා. විදින සුවයක්ද නැත්නම් මොකද්ද? දැන් මොකක්ද දෙන උත්තරේ? දැනෙනවා සුව. මොකද්ද කොහොමද දැනුනේ? අර ඔළුව අත ගන්න සුවය ආයේ හිකින් නෙමෙයි. එන ඔළුව අත ගන්නට එතන එකක් සිද්ධ වුණා. ඔළුවට අතක් ස්පර්ශ වීම නිසා පස්සපාත්‍යා වේදනා කියන එකක් හටගත්තා. ඒක සුඛේත හේතු වෙන ස්පර්ශයක් නිසා සුඛේත හේතු වෙන වේදනාවක් ඇදිලා ඔළුව අත ගන්න ළමයාට සුඛ වේදනාවක් ආවා. එතන හිතක් හටගෙන වේදනා චෛතසිකයක් ගොඩ නැගුණා. ඒක සුඛ වේදනාවක් දුන්න නිසා ළමයාට ආස්වාදයක් දැනුණා. මෙන්න ලෞකික ආස්වාදයේ කියන්නේ ලෝක ආස්වාදේ. යම්කිසි වේදනාවක් තිබුණා ඒක නිකන් හටගත්තේ නැහැ. වේදනාවට හේතුකාරක වෙන ස්පර්ශයන් නිසා පසවත්‍ය වේදනා කියලා වේදනාවක් හටගත්තා. ඒක දුක් වේදනාවක් වුණා. ඒක දරන්න හරි අමාරුයි. ඒක හරි වෙහෙසක් 10ක්. ඒ වේදනාවට හේතු වෙන ස්පර්ශය කෙලවර වුණා. බේතක් අරගෙන ඒකෙන් ඉවිච්ච දෙයක්. ස්පර්ශ නිරෝධයෙන් ඒ වේදනාව නැති වෙලා ගියා. නැති වෙලා ගියාට පස්සේ දැන් සුවයක් දැනෙනවා. සුවයක් දැනෙනවා කියන්නේ වේදනාව නිසා වැඩි වැඩි ඉතිවිච්ච දුක දැන් නැහැ. දුකට හේතු වෙච්ච කාරණේ නැති නිසා ඒ දුක නැමි తాවකාලික දෙයක් මේ ලෞකිකත්වයෙන් තියෙන දැනගන්න. එහෙනම් එතන අලුතින් හිත හටගත්තේ නැහැ. අර හටගත්ත දුකට හේතු වෙච්ච කාරණේ සිද්ධ වුණ හිතයි නැති වුණේ. ඒකට හේතු වෙන ස්පර්ශය නැති නිසා. එහෙනම් මේ විදිහට ලෝකේ යම් තාක් දුක් තියෙනවා නම් ඒ දුක් වලට හේතු වෙන්නා වූ යම් තාකේ ස්පර්ශ වෙන්න හේතු වෙන ආයතන නැති වුණා නම් ඒ ස්පර්ශය කෙලවර වුණා නම් ඒ ස්පර්ශයන් නිසා හටගන්න වේදනාව ඉන්නේ නැත්නම් පෙර වේදනාවන් නිසා ඇතිවෙච්ච දුක් වේදනාවන්ගේ යම් 10ක් ආවද ඒ දුක් වේදනා දැන් ගොඩ නැගෙන්නේ නැති නිසා 10න් නිදහස්. මෙන්න මේක තමයි නිවන් සුවේ. දැන් නිවන් සුවේ කියන්නේ විදිර සුවයක් නෙමෙයි කිව්වෙත් අන්න ඒකයි. දැනෙන සුවයක්. හැබැයි දැනෙනවා කියන්නේ ක්‍රම දෙකක්. වේදනා කියන චෛතසිකයේදී දැනෙන සුඛ වේදනා නැමැති චෛතසිකයේදී දැනෙන සුවේ නෙමෙයි මේ. ඒ චෛතසිකයෙන් විදින සුඛ වේදනා තියෙන ලෞකික ආස්වාද. ඊ යම් කිසි ආකාරي දුකට හේතු යමක් ඇත්නම් ඒ දුකට හේතු වෙන හේතුව දුරු කරපුවහම හේතු නිරෝධයෙන් ඵල නිරෝධයක් වෙන නිසා දුක් වේදනා නිරෝධ වෙනවා. ඒ වගේ ලෝකී යම් තාක් අසහනයක් දුකක් තියෙනවා නම් ඒකට හේතු වෙන්නා වූ හේතුවක් තියෙනවා. ඒක පැවැත්මලයිති. ඒ විදින දුක පැවැත්මලයිති. ඒක දුක වේදනාව ඇති වෙන වේදනා චෛතසිකයේ සම්බන්ධ වෙලා ඒකෙන් ගොඩ නැගෙනවා අර නාම රූප ධර්ම පද්ධතිය ඇසුරේ. ඒක හරි අසහනයක්. කායික වේදනාවක් එනවා. ඒ වගේම ලෝකේ පිළිබඳ දෘෂ්ටියෙන් අල්ලාගෙන බැඳිලා ඉන්නකොට මානසික වේදනා කෙලවරක් නැතුව එනවා. මේ කායික වේදනා මානසික වේදනා දෙකෙම දුක් විඳිනවා. මේ දෙකම වේදනා චෛතසික වලින් විඳින්නේ. යම් දාසක මේ වේදනා චෛතසික වලින් තිබෙන දේවල් වලින් ඇතිවෙන ආදීනෙමේ දැකලා ඒක අසහනයක් කියලා දැකලා අපි අර ඔළුවේ කැක්කම විඳින්න බැරි නිසානේ බේත් ගන්නෙ. කොහොම හරි හොඳ කරගන්න උත්සාහ කරන්නේ. ඒ වගේ මේ දුකේ ස්වභාවය දැක්කට පස්සේ මේ දුක ගොඩනැගෙන හේතුව හොයලා අන්නේ හේතුව නැති කර දැම්මොත් ඒ දුක නැවත එන්නේ නැහැ කියලා දැනගත්තාම විද්‍යානුකූලව ඔහු ඒකට ක්‍රමයක් හොයනකොට අන්න බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළලා දුන්න වේත අහු වෙනවා. වෙන කිසි කෙනෙක් ඔවට වේද දීලා නැහැ. තාවකාලික වේත හම්බෙලා තියෙනවා ටික ටික කාලෙකට ඒව අඩු කරගෙන ඉන්න. හැබැයි සදාතනික දුකෙන් නිදහස් වෙනවා කියන වේත දීලා නැහැ. මෙන්න මේ தත්ත්වය තමයි මේ ලෝක සත්‍යය අවිද්‍යාවෙන් කියලා වැහිලා ඉන්නේ. මොකද සැපයි සැපයි කියන්නේ යම්කිසි ආකාරයේ මේ සුඛ වේදනාව නිසා ඇති වෙන ආස්වාදයට වැඳුනහම ඒක හරි වටනාදියක් හැටියට නිගමනය කරනවා. ඒ නිසා ඒ පසුපස හඹා යනකොට ඒ සමග වට කරලා තියෙන දහසක් දුක් වේදනා විඳින්න සිද්ධ වෙනවා. ඒ දුක් වේදනා වලට කැමතිනේ අඬනවා, හැපෙනවා, දුක් වෙනවා. නොයෙක් ආකාරයෙන් සුසුම් හෙලනවා. අනේ මට වෙච්ච දෙයක් කියනවා. හැබැයි ඒ උනාට මේ තීරණේ ඉන්නේ මොකද්ද? කවද්ද මේවෙන් වෙන් වෙලා සැනසille ඉන්නේ? සැනසille ඉන්නමයි හිත. ඉන්න තැනක් ගැන හොයනවා සැනසille. මොකද්ද මේ ඉන්නේ කිව්වේ? Tamanට මතකයි Taman මේ ලෝකේ ආස්වාද විඳින්න හිටපු හැටි. ඒවා දුකක් ඉදවු නැති හැටි. ඒවා සුව වශයෙන් දැනිච්ච හැටි. අනේ මට සැනසille ඉන්න ඇත්නම් කියන්නේ ඔන්නෝත් එන්නපත් වෙලා ඉන්න ඇත්නම් කියන්නේ. බලාපොරොත්තු ඕකයි. ඔහුගේ තීරණේ ඔහු යථාබෝධය ලබලා නැති නිසා ධර්මාබෝධය නැති නිසා දහම් මැස නැති නිසා ඔහුට ලෞකික නිගමනයක් කරන්න තියෙන අධ්‍යක්ීම් තියෙනවා මිසක් එයින් එහා අධ්‍යක්ීමක් නැති නිසා මොන මොහොතේ හරි තීරණේ එන්නේ අනී සැපසේ ඉන්න කොහොමද ක්‍රමයක් හදාගන්නේ? ඒකේ ක්‍රමයක් නැද්ද? ඔතන තීරණය කළා ඉන්න තැනක් හොයනවා මිසක් මේ ඉන්න හැම තැනකම සැපසේ ඉන්න හොයනකොට දහසක් දුක්වල කොටු වෙනවා කියන එක ඒ වගේම පලාපෘත් වෙන දේ කහරයක් තියනවාද නැද්ද කියලා විමර්ශනය නොකර ඊ ආස්වාදී නැමැති ස්වභාවය හරි ප්‍රියයි මනාපයි කියන දෘෂ්ටියෙන් බැඳුනහම ඔහු ඒක හො හො යන තත්ත්වයට පත් වෙලා ඉන්නකොට මේ බුදුදහම තේරුම් ගත්ත දවසක් වුණොත් දකින්නවා ඊට වඩා කවදාවත් නොදැක්ක ඇත්තක්. මොකද්ද? අපි හරි ඉස්සලා කිව්වා වාගේ ස්පර්ශය නිසා වේදනාවක් හට ගන්නවා. ඒ ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධ වෙනවා. හැබැයි සුඛ වේදනා කියන යම් කිසි දෙයක් ලෝක ස්වභාවයක් තියෙනවා. අන්නේ ස්වභාවයට හිත තියාගත්තාම ඒ ස්වභාවයේ මුල් කරගෙන හටගන්නේ වැඩක් තියෙනවා. ඒකෙන් දහසක් දුක් වේදනා කියන ඒවාට විඳින්න ගෝචරින්න මග පෑදිනවා. දුක් වේදනාවට මුල සැප වේදනාව පස්සේ හඹායාම. මෙන්න මේ න්‍යාය ධර්මයේ පළමුව දැනගන්න ඕනේ. එතකොට සැප වේදනාව පස්සේ හඹා ගියාට කමක් නැහැ. දුක් වේදනාව කොච්චර ආවත් ඒක හරියක් ප්‍රතිඵලයක් තියෙනවා. ඉන් කල්පනා කරලා බලන්න අපි සැප වේදනාව හොයාගෙන යම්කිසි ඒ පස්සපස හඹා ගියා. ඒ හේතුවෙන් දුක් වේදනාත් කොහොම විදින් විදේ විදින සිද්ධ වුණා. මොකද සැප වේදනා විඳින්නේ කොහෙන්ද? ඇහෙන් මනවලන රූප, කන මුල් කරගෙන මනවලන ශබ්ද, මිහිරි ශබ්ද, නාසයට මිහිරි ගන්ධ, දිවට මිහිරි රස, කයට මිහිරි මනවලන ස්පර්ශ, හිතට ඕ අපිලොඳ ආස්වාද මානසිකත්වේ. ඔය ඇස කන දිව නාසය ශාරීරියේ මන කින ඉන්ද්‍රිය හයෝ නැ ඔය බලාපොරොත්තු වෙන සුඛ වේදනාවට. ඔන්න ඕවෙන් නැගින්නා වූ ආස්වාදයේ තමයි හිත වැදලා ඊපස්සේ හඹා යන්නේ. එහෙනම් ඔහුට මනවලන රූප බලන්න ආසාව තියෙන තාක්කල් ඇහැක් ලබන්න තියෙන හේතුව නැති වෙලා නැහැ. මානසිකත්වයේ නැති වෙලා නැහැ. මනවලන ශබ්දහඬ ගන්ධ රස ස්පර්ශ ලබන්න බලාපොරොත්තුව තියෙන තාක්කල් ඇස කන දිවනාසී ශාරීරිය ඒ වගේ මේවා ආස්වාදයන් විඳින එකන බලාපොරොත්තු වෙන මන ලබන්න ඔය ඉන්ද්‍රිය හයින් වෙන් වෙන්න හේතු නැහැ. ඒවා ගොඩනගන්නමයි මානසිකත්වයේ වැදින්නේ. එහෙනම් යම් තරමක් විදපු දුක් තියනවා නම් විදලා තියෙන්නේ ඔය හය අත්හැරලාද ඔය හය තුලද? ඇස නැත්නම්, කන නැත්නම්, නාසය නැත්නම්, දිව නැත්නම්, කය නැත්නම්, මල නැත්නම් ලෝක සත්‍යය මෙතෙක් විඳගෙන ආපු විඳින තියෙන යම් තාක් ඒව ඇත්නම් මතුවත විඳ යමක් හේතු වෙනවා නම් ඒක දුකක්වත් ගොඩනැගෙන්නේ කොහෙද හේතුව හැදෙන්නේ? ඔය හය තුලින් තමයි හේතු ගොඩනැගින්නේ. ඔය හය තුලින් තමයි සැප හොයාගෙන යන එකනට ඔය හය හොයා ගන්නවා සැප හොයාගෙන යන්න. ඔය හය තියෙන නිසා මෙච්චර කාල විඳපු යන්තරමත් දුක්ඛ ස්කන්ධයක් ඇත්නම් කායික මානසික ඔය හය තුලින් නැගුණා මිසක් ඔය හය නැතුව නැගුණේ නැහැ. එහෙනම් දකින්න දෙයක් තියෙනවා. මොකද්ද? අනී මේ සැප ස්ථිර නැහැනි. මේ මොහොත මොහොත පාසා එනවා ගෙවිල යනවානි. මේ ආදී වශයෙන් අද උගන්ලා තියෙන්නේ තෝක තමයි. අනිත්‍යයි, ස්ථිර නැහැ. ඒ හින්දා දුකයි. කාටවත් එහෙම එකක් වැටහෙනවද කියන එකයි පුදුමයි. ඉතිර නැති නහොත් තව තවත් අංගලවණික ලබා ගන්න වෙන ක්‍රමයකින්. බුදුරන් වහන්සේ ලස්සන උපමාවක් පෙන්නුවා. මේ දුක තේරුම් ගන්නද සැපෙන් අයින් වෙන්නද? දැන් ඒ උපමාවේ බලන්න ඕනේ මොනවා නිසාදී දුක තේරුම් ගලින් ඒකෙන් අයින් වුණේ කිය. මත්පැන් බොන්න ප්‍රිය කරන මිනිස්සෙකුට ඒ කාලින් උපමාව දුන්නේ රා. රා බීලා මත් වෙන එක තමයි ඒ කාලේ තිබුණේ. අද වගේ කසිප්පු තිබුණෙත් නැහැ, රක්කු තිබුණෙත් නැහැ, විස්කි බ්‍රැන්ඩි තිබුණේ නැහැ. ඉතින් ඒ කාලේ ගත්තේ උපමාව රා ඕඩමක් නැත්නම් රා බඳුනා. ඉතින් රා බොන්න හරි ප්‍රියයි මත් වෙලා ඉන්න ඒ මිනිහට රා බඳුනක් හම්බුනොත් ඊට වඩා දෙයක් නැහැ. ඒක තමයි උපමාවට ඒ කාලේ ගත්තේ. ඉතින් ඕක දැක්කට පස්සේ හරි ආසයි මේ ආස්වාදයට. ඔහු ඒක බොනවා. ඒ ආස්වාදයේ බලාපොරොත්තු වෙයි. දැන් යම් කෙනෙක් කියනවා ඉතින් ඔය බොනකන් ඉතරනේවා ඊට පස්සේ ඉවරයි නේද? වැඩක් නැහැ නේ ඉන්න. නිකන් ඉන්නවද කවුරු නොවි? ඒක බීලා හිටන් පෑකින් දෙකකින් වෙරි ඉවරනවා කියලා කවුරුවත් කිව්වට මිනිහා නොවි ඉඳීද? ඉතින් මං ආයිසරයක් බොනවනේ. කොච්චර ශෝක්ද මිසුවේ? පැත්තිය විනාඩි 10ක් උර සුව තියෙනවා නම් ඌට ඒක හොඳට වැඩි. තත්පර 10ක් සුව තිබුණත් ඒකේ වැළෙනවා. ඒක නැත්නම් ආයතනය දඟලලා දඟලලා ඒකයි ගුඩ නගා ගන්නවා. ඒක විදිහ. අනේ ඔක ස්ථිර නැහැ කියන වචනේ අහලා කවුරුවත් එපා වෙන මානසිකත්වයක් ඇති වෙන හේතු වෙනවද? දැන් මේක තමයි අපිට වහපු තැන. අනිත්‍යයි, ස්ථිර නැහැ. ඒ ඉත අත්තරිනවා. මේ ලෝකෙ මොන න්‍යාය ධර්මෙන්ද ස්ථිර නැති නිසා අත්හරින එකක් තියෙන්නේ? ස්ථිර නැති නිසාම නේ ලෝක සත්‍යය යලි යලි ඒක බදාගෙන ගොඩ ගහගන්නේ. ඒක ආස්වාදයක් වින්දා ගෙවිලා ගියා. හරි ආස්වාදයක්. කොච්චර ප්‍රියමනාපද. ආයි පාරක් ඔක ලබන්න එන්න. ගෙවිලා ගියානේ. වැඩක් නෑ මං ගෙවුණානේ. යව් ගෙවුණාට ඒක කොච්චර සුවදේ වෙලාවේ. මතක් කර කර සුව විඳිනවා. යෑ ගෙවුණාට හරියන්නේ නැහැ. ගෙවිච්ච හිඳම තමයි ආයිසරයක් ඒක විඳින්නේ ඔය. කොහොමද විඳින්නේ ආයි? ආයි තින උත්සාහ කළ බොන්න ගපන් ඒකට හේතු කාරණේ. ආයි දවසක් හරි පැය ගානක් හරි කොච්චර හරි විඳලා විඳලා කොහොම හරි ඒකට අවශ්‍ය කරන හේතු කාරණේ ගොඩනගගෙන ආයිතල ආස්වාද මාත්‍රිය ලබන. සහරි ආසයි. ගෙවුණානේ. දැන් මොකද කරන්නේ? ආසාව අතරින් නැහැ ගෙවුණාට. ගෙවිච්ච නිසා ආයිත් බදා ගන්න එකක් හොයිනවා. ආයි ක්‍රමයක් හොයිනවා. ආයිතල ආස්වාද මාත්‍රියක් විඳිනවා. හොඳ ක්‍රමයක් නෙමෙයි. කොච්චර දුක් විඳත් මොකද මෙච්චර ආස්වාදයක් මොහොතක් විඳින තියෙනව නම් ඒකේ. අර සියලු දුක් ඔක්කොම අර ආස්වාදිර වහල් කරලා තියෙනවා. ඒ පස්සේ ගිහිලා විඳිනවා. අනේ ඕක ඉතිර නෑ මොහොතින් මොහොත ගෙවෙනවනේ කිව්වට කොරන්න දෙයක් නෑ සත්‍යය ඕක වැදිලා හිටන් ආස්වාදයෙන් විඳින්න නැත්තේ ඕකයි. අපිද කියා තියෙන්නේ විඳින ක්‍රමයේ හැටියට. ඕක ඉතිර නැති හින්දා සිහි කරන් ඉතිර නෑ කිය. අනිත්‍යයි. අනිත්‍ය නිසා දුකයි. ඔහොම සිහි කරන්. ඉන් මිනිහා සිහි කරලා බලනවා. මට ඉතිර නැති හින්දා දුකක් මොකද්ද මේ කියාවේ? ඉතිර නැති හින්දා සුවේ ඉක්මනට ගෙවිලා නම් ගියා. ආවා ගෙවුණා. හැබැයි ඒ විලාසෙ මට හරි සුවේකුත් දැවුණා. එන් දුක මොකද්ද ආවේ? දැන් ප්‍රශ්නයක් එනවා. කොයි න්‍යාය ධර්මයට එකඟ වෙලා මානසිකත්වයේ ගෝචරලා හිටන් තමයි විඳින්න හේතුවක් කොහෙන්ද ගොඩනැගෙන්නේ? ඉන් කවුද කිව්වේ ඉතිර නැති හින්දා දුකයි කිය? අපි මෙච්චර කාල හිතා ඉන්නවා බුදුරන් වහන්සේ මෙහෙම කිව්වා කියලා අපිට සිංහලට දියා දියා තියෙන අනිත්‍ය නම් දුකයි කිය. යදා නිච්ඡාන්ත අන්දුක්ඛං කියලා නම් බුදුරන් වහන්සේ දේශනා කරලා තියෙනවා තමයි. යමක් අනිච්ඡද ඒක දුගුරට අයිති දුකයි. අනිච්ච කියන වචනේ පාලි වචනේ. ඔක සිංහල වචනේ අනිත්‍යද? ඔක සංස්කෘත වචනේ යන්නේ. අපි දන්නේ නැතුව හිටියා. අනිච්ච කියන්නේ අනිසයි අනිසි. ඒක සංස්කෘත වචනයක් තියෙනවා අනිත්‍යයි කියලා එකක් දාලා. සංස්කෘතයෙන් අනිත්‍යයි කියලා හඳුන්වන්නේ ඉස්තිර නැහැ කියලා වචනයක් ඒ සංස්කෘත භාෂාවේ තියෙනවා. අනිත්‍යයි කියන්නේ මොකක්ද හවුගාම අනිත්‍ය කියන සංස්කෘත වචන දීලා ඒ වචනේ අර්ථය දුන්නා ස්ථිර නැහැ කියලා. එහෙනම් අනිත්‍ය නම් දුක්ඛයි කියලා හිතන් කියන එක වෙන්නන්න කියලා අනිත්‍ය නම් දුක්ඛයි කියලා ස්ථිර නැහැ නම් දුක්ඛයි කියලා විග්‍රහ කරලා දුන්නා පස්සේ. දැන් තිලක්ෂණයේ වැහුනොත් එහෙම වැහුණා තමයි. දහමේ ඇතුළේනේ තියෙන එකම කට ඔච්චරයි. ඔතනින් තමයි දහම් න්‍යායයට දහම් ඥානීය පහල කරන්න ඇතුළු වේ යුතු එකම ස්ථාන. ඔක දකින්න ඕ. ඕක අත්හැරනොත් එහෙම ඕක වැහුනොත් එහෙම කොච්චර 84000 දකින්න මුළු ධර්මස්කන්ධය කටපාඩම් කරගෙන හිටියා නිවන් දකින්න බෑ. ඔය පොඩේ වැහුණෝ. නැද මොකද කොල්ලා තියෙන කියලා හිතලා බලන්න ඕන. එහෙනම් අපි දැනගන්න ඕනේ මොකද්ද මේ වෙන්නේ? අනිත්‍ය කියන වචනේ ඉස්සෙල්ලා තෝරාගෙන ඉන්න ඕනේ. බුදුරන් වහන්සේ දේශනා කරපු දේශනාවෙම තියෙනවා තියෙන එක වහලා තියෙනවා. ඒක තමයි මේ විග්‍රහ කරගන්න ඕනේ කිව්වේ. කතමාචානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. ආනන්ද මේ සියලු සංඛාර පිළිබඳ අනිච්චයි කියන්නේ මොන මොකද්ද ඒ අදහස මොකද්ද ඒ සංඥාව? ඉදානන්ද වික්ඛු සබ්බ සංඛාරේසු අට්ඨියති හරායති jigucchati අයංගුච්චතානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. කොහොම ඉතිරි නැති හින්දා සංඥාවක් කිව්වා. අනිත්‍ය කියන්නේ මොකද්ද කියලා කොහෙද වෙන්නලා තියෙන්නේ? ආනන්ද මේ භික්ෂුව මේ සියලු සංඛාර පිළිබඳව අට්ඨියති හරායති jigucchati මෙන්න මේ කාරණා තුලින් අනිත්‍ය සංඥාව දැනගන්නවා. අනිත්‍යයි කියන්නේ මොකද්ද කියලා මේ සියලු සංඛාර පිළිබඳව මෙන්න මේක තෝරාගත්තොත් අනිත්‍ය දකින්නවා. ඉතිර නැති කතාවක් බුදුරන් වහන්සේ අනිත්‍යයි කියන්නේ ගන්න කියලා කීප දෙනක් තියෙනවා. එහෙම ස්ථිර නැති කතාවක් තියෙන දෙනා තියෙනවා අද්දුවන් කියලා. ඒවන් අනිච්චං ඒතං අද්දුවා. මේක අනිසි. ඒක ස්ථිරත් නැහැ. ඒක දෙවෙනි කතාව. අද්දුව. අද්දුවන් ජීවිතං දුවන් මරණ. ජීවිතය අස්ථිරයි. මරණේ ස්ථිරයි කියලා කියන. අද්දුව දුව කියන්නේ ස්ථිර අස්ථිර දෙක කියන කිව්ව වචන දෙක. එන අනිත්‍යයි කියන වචනයක් අපිට මේකට දාන්න බුදුරන් වහන්සේ දේශනා කරනවා. විශේෂයෙන් පැහැදිලි කරලා පෙන්නනවා. සංස්කෘත භාෂාවේ වචන මාර්ගයේ වාචනා මාර්ගයේ මේ බුදුදහම නගන්න එපා. යමෙක් නගිනවා නම් භික්ෂුවට කියන්නේ යම් භික්ෂුවක් නගිනවා නම් දුක්ඛතාපත්තියක් වෙනවා. දුකලා වෙතරපත් වෙන්නත් වෙනවා. කරන්න එපා. තහනම් කලි හේතුවක් ඇතුවනි. එනද වාචනා මාර්ගයට කීයක් නගලා දීලා තියෙනවද අපිට? පටිච්ච සමුප්පාදී ප්‍රතිත්‍ය සමුප්පාදී කියලා නැගුවා. කම්ම කර්ම කියලා නැගුවා. ඔකම අර බුදුරන් වහන්සේ එපා කිව්ව දේශනා කරපු සංස්කෘත වචන මාලාවට මේ නගලා දෙන්නේ. තිලකුණු ත්‍රි ලක්ෂණ කියලා නැගුවා. ලක්ෂණ තුනක් කියන්නේ ත්‍රි ලක්ෂණ කිව්වා. අරියටින් විවග ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා සංස්කෘතේ නගලා දුන්නා. අපි හිතන්නේ සිංහල වචන කියලා. අපි සිංහල භාෂාව කියලා මේ කියන්නේ. මැදුම් පිළිවෙත මධ්‍යම ප්‍රතිපදා කියලා නැගුවා. අපිට මොකද කරලා දී ඇති? අනිච්ච අනිත්‍ය කියලා නැගුවා. දුක්ඛ කියන එකට සංස්කෘතයට ඇතුළත් දුක්ඛ ඒක කියන්න බැරි හින්දා දුක්ඛම කියනවා. අනාත්ත කියන පාලි වචනේට අනාත්ම කියයි හිතන් සංස්කෘත වචනයක් දැම්මා. එතනින් අනිච්චයි අනාත්මයි වැහුවට පස්සේ කොහෙන්ද යන්නේ? බුදුරණන් හත එපා කිව්වකින් ගිහිල්ලා පුළුවන් නිවන් දකින්න. වැහුවා ගන්න එපා කිව්වා දුකලා ඇවතා සිද්ධ වෙනවා. කටයුතු දුෂ්කර වෙනවා. දුක්කටාපත්ති. කරන කටයුත්තෙන් ප්‍රතිඵල ලබා ගන්න බැරි වෙනවා. ඇවතක් කියන්නේ අපත්‍ය වෙනවා. පත්‍ය වෙන්නේ නැහැ. හේතු වෙන්නේ නැහැ. දුකට හේතු වෙනවා. දුක්කටාපත්තියක් වෙනවා. දුකටපත් වෙලා දුක්සහගත වෙලා ඒ වගේම කටයුතු දුෂ්කර වෙලා දුක්සහිත වෙලා අපත්‍ය වලටපත් වෙනවා. එහෙනම් අනිත්‍යයි අනාත්මයි කියලා කියන තාක්කල් අපිට මොකද වෙන්නේ? ඉක්මවන්න බැ අවබෝධයක් නැති කෙනාට අවබෝධය ඉන්නේ. දැන් මේක කිව්වොත් මට දොස් කියනවා. මම අමුතු බණ කියනවා කියලා. හේතු ඇතුව පෙන්වන්නේ ඔතනින් විතරක් නෙමෙයි. අනිත්‍ය කියන වචනේ තෝරා ගත්තා නම් අනිත්‍ය කියන වචනේ අනිත්‍ය නෙමෙයි. අනිත්‍ය කියන වචනේ බුදුරන් වහන්සේ දේශනා කළ ධර්මයේ අටුවාවේ තියෙනවා පැහැදිලිව. ඒ අටුවාව හංගලා පැත්ත කර දාලා මුල්ල කර දාලා ඔය පස්සේ ලියාගත්ත මොනවා හරි තියෙන කතා තියෙන පොට්ටියක් අටුවා කියලා ආචාර්යවාද අරගෙන ආචාර්යවාද වලින් ඕකේ ඇත්ත පෙන්වන්න හදනවා. මේ බලන්නකෝ මේ සූත්‍රය ලියා තින්නේ යදානිත්‍යං තන් දුක්ඛං යම කනිත්‍යද ඒක දුකයි. මේ හොදලා තියෙන්නේ මේ ආහුතරන පොට්ට වෙලාද මේ අපේ නැද්ද අහනවා ගිහිලා. මයි මට පොට්ට වෙලාද කියලා අහනවා ගිහිලා සමහර ආහුතරෝ. මොකද මේ මෙච්චර ලියා තියෙනවා ත්‍රිපිටකේ වෙන්නේ නැද්ද? ඕක මං දහස් වාරයක් අවල්ලා තියෙනවා. යම කනිත්‍ය නම් ඒක දුකයි කියලා ලියා තියෙනවා. මං දැක්කේ නැතුව නෙමෙයි ඔය කියන්නේ. ඒ ලියා තියෙන එක මොන නිගමෙන්ද අනුවද ලියා තියෙන්නේ? අන්න ඒකයි අහන්නේ. ඇයි ඒ බුද්ධ දේශනාවට අනුකූලව නොලියා වෙන එකක් ලිව්වේ? කේනට්ටේන අනිච්චා උප්පාද වයට්ටේන අනිච්චා මේ කී පොලක පෙන්ලා තියෙනවද? අටුවාගේ අනිත්‍ය කියන්නේ මොකද්ද? කුමන අර්ථයෙන්ද අනිච්චයි කියන්නේ? උප්පාද වය අර්ථයෙන් අනිච්චයි කියනවා. උප්පාද දකින්නේ 25 ලක්ෂණයක් දකි. වැය දකින්නේ 25 ලක්ෂණයක් දකි. උප්පාද වය දකින්නේ 50 ලක්ෂණයක් දකි. අනිච්ච දකින්නේ 50 ලක්ෂණයක් දකි. අහන්නවත් හම්බෙනවද? දැන් ඇහුවත් කියන්නේ මොකද්ද? මම 50 දෙනවලු. පටිසම්භිදා මග්ග ප්‍රකරණය අරින් පොට්ට වෙලා නැහැ බලන්න කියලා මල කියන්න තියෙන්නේ. හොනින් කිව්ව හැබැයි නම් එහෙමවත් කියන්න ඉබේ. මටද පොට්ට වෙලා තියෙන්නේ බලන්න පටිසම්භිදා මග්ග ප්‍රකරණය කියමැති ප්‍රධාන පළවෙනි අටුවාව අරගෙන ඒකේ තියෙන විග්‍රහය බලන්න ඕන මොකද කේනක් තියෙන අනිච්චා මොන අර්ථයෙන්ද අනිච්චයි කියන එක ලස්සනට විග්‍රහ කරලා තියෙද්දි ඒක තවත් හංගන්න හදන්නේ මොකද? තවත් මොඩ කරන්න හදන්නේ මේ සත්‍ය නැතාව. බෞද්ධය. එහෙනම් මොකද්ද මේ පෙන්වන්නේ? උද්‍යව්‍ය ඥානිය කියන එක. උද්‍යව්‍ය ඥානියයි මේ අනිච්ච කියන්නේ. මොකද උද්‍යව්‍ය ඥානිය කියන්නේ? ක්‍රම දෙකකට පෙන්ලා තියෙනවා. යමක් උදා වෙන ලක්ෂණේ සහ වැය වෙන ක්‍රමවේදී මොන හේතුවෙන්ද යමක් උදා වෙන්නේ? මොන හේතුවෙන්ද යමක් වැය වෙන්නේ? කුමක් නිරෝධ වීමෙන්ද? කුමක් ප්‍රත්‍ය වීමෙන් යමක් උදා වෙනවද? කුමක් ප්‍රත්‍ය කුමක් නිරෝධ වීමෙන් යමක් නිරෝධ වෙනවද? මෙන්න මේක දැනගත දාට කියනවා අනිච්ච දැක්කා. ධර්මඥානිය පහළ වුණා. ඒක ක්‍රම කීපයකින් පෙන්ලා තිනවා. එකක් තමයි විග්‍රහ කරපු ක්‍රම තමයි 50 ලක්ෂණේ. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ පහ ගොඩ නැගෙන හැටි එකක් ක්‍රම පහ ගානේ 25 ආකාරයකින් ওই පහ ගොඩ නැගෙනවා. ඒ පහ ඒ 25 ආකාරයේ Nirodhe නිසා ඒවා ගොඩ නැගින් නැතුව යනවා. නැත්නම් ස්කන්ධ පහ ගොඩ නැගින්ද හේතු නැති වෙනවා. ස්කන්ධ පහක වැඳිලා ඕකට එක පෝර දාන්න හැකතු කරනවා. රූපය එකතු කරනවා, වේදනා එකතු කරනවා, සංඥා එකතු කරනවා, සංඛාර එකතු කරනවා, විඥාන එකතු කරනවා, ගෙවින ගෙවින ගානේ ආයිත් නැවත නැවත එකතු කරනවා, එකතු කරලා ස්කන්ධයක් හදනවා. අනන්ත අප්‍රමාණ සංසාරයේ පටන්ගෙන අනාදි තව දැන් නම් වැඩිලා බෑ, දැන් අපෝ නිවන් දකින්න බෑ, තව කොච්චර ජීවත් වෙන්න ඕනද අපි කල් තව හුඟක් ඉන්න ඕනේ, මට තව එහෙම බෑ. ඉතින් ඔහොම අනන්ත අනාගතයකට හිත තියාගෙන ඒවට අවශ්‍ය කරන දේවල් ගොඩ ගගා ඉතින් හදනවා. හද හද අතීතයේ ගෙවිලා ගියා, ආපු නැති අනාගතේට හදල හිටන් එනේන එක වර්තමානයේ කියලා භුක්ති විඳිනවා. ඉතින් රූප ගොඩ නගනවා, රූප ඇසුරේ ඉන්නවා. වේදනා ගොඩ නගනවා, වේදනා ඇසුරේ පවත්වනවා. සංඥා ගොඩ නගනවා, සංඥා ඇසුරේ පවත්වනවා. සංඛාර ගොඩ නගනවා, සංඛාර ඇසුරේ පවත්වනවා. විඥාන ගොඩ නගනවා, විඥාන ඇසුරේ පවත්වනවා. පාතන පාතනේ ගෙවිල යනකොට නවත්තන්නේ නැහැ. යලි යලි රූප ගොඩ නගනවා, වේදනා සංඥා සංඛාර විඥාන ගොඩ නගනවා. ඒ තුන පවතිනවා. පවතිනකොට සත්‍යය ගොඩ නගිනවා. ඕකට ඇලුම් කරන තාකල් කියනවා සත්ව. ඒ දාකල් සත්ව විද්‍යාමානයි. පුද්ගල විද්‍යාමානයි. ඉතින් අපි ඔතනින් තමයි රූපයක් දකින්නේ, වේදනාව සංඥාව සංකාරයක් කියන්නේ, නාම රූප පද්ධතිය කියලා ලෝකේ විද්‍යාමානලා සත්‍යය කියලා දකින්නේ. ඔන්නේ බලාපොරොත්තු වෙන්නේ තියෙන තාක්කා. ඉතින් මේක කොච්චර ස්ථිර නැහැ කිව්වත් මේකේ තියෙන බලාපොරොත්තු අත්හැරින්නේ නැහැ. මේක ඉස්සෙල්ලා ක්‍රමයක් දැනගන්නවා. තවත් බලාපොරොත්තු අත්හැරන්නේ නෙමෙයි මේ ක්‍රමයේ දැනගත්තේ. මේක අත්හරින්න පුළුවන් දෙයක්, නවත්තන්න පුළුවන් දෙයක්. හේතුවක් නැතුව නෙමෙයි හේතුවකින් ගොඩ නැගින්නේ. ඒ හේතුවකින් ගොඩ නැගෙන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පොදිය සම්බන්ධතාවයේ සත්වයා කියලා අපි හඳුන්වන යමක් වේ නම් ඒ නාම රූප පද්ධතිය හේතුවක් නෙමෙයි. මෙන්න මේ හේතු 50ක් නිසා ගොඩ නැගින්නේ. මෙන්න මේ හේතු 50 නිරෝධ වුණ දවසට මේ ගොඩ නැගීම අවසන්යි. දැන් මේ තව දැනගත්ත සිද්ධාන්තයක් විතරයි. දැන් මේක දැනගත්තාම තවත් ක්‍රමයක් තියෙනවා අනිච්ච දකින්න. ওই ගොඩ නැගින එක මොනවද ගොඩ නගන්නේ? අවසානි කොහොමද? ඔබ නැති කරන්නේ ඒකේ අවසානිය කොහොමද? ওই ප්‍රතිඵල දෙක විග්‍රහ කරලා තියෙනවා, පරිච්ඡ සමුප්පාදී සහ පරිච්ඡ සමුප්පාද නිරෝධේ. මෙන්න අනික ඵල නැහැ. එහෙනම් යමක් හටගන්නේ කොහොමද? උදේ දකින්න ඥානේ. උදේ කියලා කියන්නේ උදා වෙනවා, ගොඩ නැගිනවා. මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ටික ගොඩ නැගින ක්‍රමවේදී දකින්න නුවණක් තියෙනවා. ඒ නුවණ ලබා ගන්නට පටිච්ච සමුප්පාදේ දකින්න ඕනේ. යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. මෙන්න වැදගත්ම දේ කිව්වෙත් ඒකයි. පටිච්ච සමුප්පාදේ කියන්නේ මොකක්ද දැනගන්න ඕනේ කියලා. ඒතොර ගොඩ නැගින එකේ ප්‍රතිඵලය මොකද්ද? අන්නේ පටිච්ච සමුප්පාදේ එක කියා තිනා පෙන්ලා තියෙනවා. ආස්වාදයක් මුල් කරගෙන ගොඩ නගන්නේ ගියාම සිද්ධ වෙන්නේ අවසානයේ හැටි පෙන්වා දෙනවා. මෙන්න මෙතනයි වැදගත්කම තියෙන්නේ. මොකක් නිසාද? ආශාව අත්තරින්ද පළවෙනි තැන ඕන නැතනයි. ආශාව ඉතිර නැහැ කිව්වට එහෙම හරියන්නේ නැහැ. ආස්වාදී ඉතිර නැහැ කිව්වට එහෙම කවදාවත් මිදින්න බෑ. ඔය පස්සේ ගියාම සිද්ධ වෙන විනාශි වෙන්නන්න ඕන. අන්නේ කියලා ආදීනව දකින්නවා කිවි. දුක දකින්න තැන එතනයි දකින්නේ. දැන් අර ශ්‍රාවක බඳුල අරගෙන බුදුරජාණන් වහන්සේ පෙන්නපු උපමා පොඩ්ඩක් දැන් ආයෙත් ගන්න ඕනේ මෙතෙන්. ස්තුතිය විග්‍රහ කරන්න ඉස්සෙල්ලා. ඔය ශ්‍රාවක බඳුන්ට හරි ප්‍රියයි මනාපයි මේක බිව්වා. ඔය ශ්‍රාවක බඳුන්ට හරි ප්‍රියයි මනාපයි මේක බිව්වා වෙරි වෙන නිසා. යම් කෙනෙක් කියනවා හිතවත උඹට හොඳලයි මේ කියන්නේ. ඔය ශ්‍රාවක බඳුන් නම් බිව්වොත් උඹට වැඩේ වරදිනවා. ඕක තියා තියෙන්නේ. කෑදර එකම වරන්ද ෆෝකර දාලා තිනවා වහා ඔන්න වීපා උඹට ලේවාමනි ගිහිල්ලා ලේවල ගිහිල්ලා පපු කැවතු ඔකම තැඹිලා පිච්චිලා මැරලා යනවා වීපා ඔන්න මේක ඇත්ත කියලා දැක්කොත් විශ්වාස කළොත් මොකද කරන්නේ නෑ නෑ උඹ කියන සුවදත් ඔගේ තියෙනවා රහත් ඔගේ තියෙනවා විවාහ වෙරි වෙන එකක් තියෙනවා ඒක අඩු වෙලා නෑ පොඩ්ඩක් ඕකේ ඒක ඇරෙන්න තව එකක් තියෙනවා ඒක තමයි වීලා හිටන් දවසක් ඉඳලා ගියාට පස්සේ මේ ක්‍රියාත්මක වෙන්නේ ආස්වාදී වීලා හිටා හිට වෙනකොට පටන් ගන්නවා වැඩි මොකද්ද ඕකේ වස ක්‍රියාත්මක කියලා හිටන් උඹේ පපු කැවුතු ඔක්කොම තැම්බීලා හිටන් දිය වෙන පටන් ගන්නවා බඩවැල් වල පටන් බන වෙලා වැඩිලා ලී බඩ ගිහිල්ලා ලී වමනි ගිහිල්ලා බොහොම විහිදෙලා මැරෙන්න වෙනවා. ඒක ඔකේ හැටි ඔකේ තියන අයවහ. විව ගමන් නෙමෙයි. ඒක හේතුවෙන් හට ගන්නවා. ඇත්තට එහෙම එකක් වෙනවා. බිබිය තෝ වල නේදාල. අල්ලගෙන මේක අල්ලවි. පොපු යමු. කිව්වොත් එහෙම එකක් කියයි. මට රාපෝනෝ කියලා කෑ ගහයිද මට වහපෝනෝ කියලා කෑ ගහයි. මාව මරනුව මෙන්න මට වහපෝනෝ කියන නිසා මෙන්න මට රාපෝනෝ කියලා කියයිද රාවදුනේ පිනිපිනි දියෙද්දි. දැන් රා කියලා දෙය හඳුන්වන්නේ. රා දෙවිනි වෙලා වහ පළවෙනි වෙලා දැන් කියන්නේ වහ වඳුන. හොඳ රා වඳුනක් කියන වචනේ ඉවරයි. මොකක් නිසාද අවබෝධයක් නිසා, පැටහිච්ච යමක් නිසා. ලේ බඩ ගිහිල්ලා ලේ වමනි කියලා මැරෙන්න වසක් දාලා තියෙන්නේ කියලා දැන් ඕක දැකලා ඒක විශ්වාස වුණාට පස්සේ එයා කවදාවත් හොඳ රා වඳුනක් කියන අදහස එතනම ඉවරයි. මහා මාර්ග වහ වඳුනා. උත්තරේ ආවා එතනින්. දැන් සැප දුක වුණ හැටි දැක්කත් ප්‍රියමනාප රා වහ වුණ හැටි දැක්කත් මෙන්න මේ ක්‍රමයට තමයි බුදුදහමේ සැප දුක කියලා දැනගන්න ක්‍රමී. ඇයි මේ? ඔය සැප හොයාගෙන තමයි පරිත්‍යාසවපා චක්‍රීය ක්‍රියාත්මක කරන්නේ. අවිද්‍යාව මොකද්ද? එයා මේ කියන්නවර වහ කියන එක දන්නේ නැති රා කියලා හිතා හිටියා වාගේ. ලෝකේ ආස්වාදී සැපයි කියලා හිතාගෙන ඉන්නවා. ඔය ආස්වාදයේ පස්සේ ගියොත් හටගන්නා වූ මහා දුක්ගුණක් තියෙනවා හටගන්න. ඒක ධර්මානුකූලව අහලා විමසා දැක්කේ නැත්නම් ඔහු හිතා ඉන්නවා මේ ආස්වාදයේ කොච්චර සුවද? කොච්චර වටිනවද? මේක සැපයි. මෙන්න අවිද්‍යාවේ නිගමනේ. දුක්ඛේ අඥාන. මේ දුක අඥානකම නිසා දකින්නේ සැපයි කියලා. දුක සැපයි කියලා ගත්තා. දුක සමුදය අඥාන. මේ දුකක් නෙමෙයිකින් හටගන්නේ දුකයි ගොඩනැගෙන කියලා දැක්කේ නැහැ ඒක අඥානයි. ඒතර ඒක සැපයි කියලා හිතාගන්න සැපට හේතුවක් කියලා හිතාගන්න. දුක නිරෝධේ අඥාන. මේ දුක නිරෝධයේ පිළිබඳ ඥානයක් නැහැ. අනේ මේක විඳින්න නැතුනොත් ආයි කවද සැප විඳින්නද? සසර ගමන ඉවරුනොත් එහෙම අනේ අපේ එහෙම නම් විඳින්න එපා. මොකද? ඒතර කවුද සැප විඳින්නේ? ඔන්නේ අවිද්‍යාවේ නිගමනයක් තියෙනවම දුක නිරෝධේ අඥාන. දුක නිරෝධයේ බයයි. නිවනට බයයි. ඉන්න ඕනේ. සැප විඳින්න ඕනේ. අනේ මේ ආත්මයේ ඉවරුනොත් එහෙම අනේ මගේ දුවද කවද දකින්නද? පුතා කවද දකින්නද? ස්වාමි පුරුෂයා කවද දකින්නද? අම්මා තාත්තා කවද දකින්නද? මගේ යාළුවා කවද දකින්නද? ආයි ඉඹගන්නේ කවද්ද? වැළඳගන්නේ කවද්ද? ඉතින් කතා කරේ hina වෙවි ඉන්නේ කවුරු එක්කද? අනේ කවුරුවත් නැහැ. අපරාධියක් එහෙම නම් බෑ. ඕක තමයි ඉන්නේ හිතට. මොකද? දුක නිරෝධේ අඥාන. මේ දුක නිරෝධේ සාන්තයි ප්‍රණිතයි කියන එක දකින්න බෑයි ඥානිය නැති නිසා. ඒ ලෝකෝත්තර නුවණ නැහැ. ඒකේ මගක් තියනවා නම් අපෝත්‍ය ගිනි මගක් නේක. ඒක ගියොත් එහෙම විතර කවදා ඉතින් එකතු වෙන්නද? කවදා සැනසෙන්නද? ආයි ඔයා කවදා මන් දැක ගන්නද? මේ අවසානේ වුණොත් එහෙම. අනේ එහෙම නවින්න ඉපා. එහෙනම් දුක නිරෝධ ගාමිනී පටිපදා අඥාන. මේ දුකෙන් නිදීමේ තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිළිබඳ වැටහෙන අඥාන ඔයක මහා භයානකයි කියලා දකිනවා. අයං උච්චති වික්කේ අවිද්‍යා. අනේ ඔන්න ඕකට අවිද්‍යාව කියනවා. එහෙනම් අවිද්‍යාවෙන් ගන්න තීරණය මොකද්ද? අර වහ තියෙන රා බඳුන වහ නැහැ කියලා හිතාගෙන හරි ආසාවෙන් බලාපොරොත්තු වෙනවා වාගේ තමයි. අර ඒ අවසානයේ තිබෙන්නා වූ දුක්ඛස්කන්ධයේ ගොඩනැගෙන හැටි දැක්කේ නැහැ. දැකලා හිටන් ඒ ගැන හිතන්නේ නැතුව ඒ මොහොතේ ආස්වාදය හරි වටනවා කියලා හිතාගෙන වැදෙනවා. මෙන්න මේ නිසා කියනවා අවිද්‍යා. ඒකෙන් මොකද කරන්නේ? ඔහු අවිද්‍යාව නිසා බලාපොරොත්තුවක් තියන ලෝක ආස්වාදේ හරි වටනා දෙයක්. හිතේ පළපදියම් ගිලා තියෙන ඒක. ලෝකේ පැවැත්මත් එක්ක තිබෙන සියලු ආස්වාදය කොච්චර වටිනවද? කොච්චර සුවද? තත්තරාණාන්තර කොච්චර සුවද? දීපොල ඉඩකලන් ගේතොල වතු පිළි ඔව ඔක්කොම හදාගෙන ඉන්න තියනවනම් හොඳ පෞල් ජීවිතයක් ගත කරලා ඉන්න තියනම් කොච්චර සාන්තද කොච්චර සුවද? ඉතින් ඇහැ පිනවමින් කන පිනවමින් නාසය පිනවමින් දිවකය පිනවමින් ඉන්න තියනම් කොච්චර හොඳද? මෙන්න මේ හොඳයි හොඳයි කියලා පේන ආස්වාදයට මුලා වෙලා මෙන්න මේ පස්සේ යන්න ගොඩ ගහගන්න වැඩ පිළිලක් තියෙනවා. අන්නේ හදාගත්ත සියලුම කුලතික මොකද්ද? නරක දුක්වල දෙයක් හැඟවිලා තියෙන දුක එතන. මේ හැඟවිලා තියෙන දුක ගැන බලන්නේ නැතුව ආස්වාදයේ කොච්චර කිව්වත් ආස්වාදයේ වැඩක් නැහැ කිව්වත් හරියන්නේ නැහැ. ආස්වාදයේ ස්ථිර නැහැ කිව්වත් හරියන්නේ නැහැ. බුදුරන් වහන්සේ දේශනා කළේ ඔය ආස්වාද පස්සේ ගියාම මෙන්න මෙහෙම දුකක් එනවා. අන්නේ එකට මුල ඉලා තියෙන ඔය ආස්වාදේ ඔන්නෝක හොයාගන්න. ඔය ආස්වාදයේ මායාවක් රැවටිලා තියෙන ලෝක සත්‍යය. අනිසී කිවි ඔන්නෝකයි නිසි නෑ පරිහරණයට. මොකක් නිසාද? ඕකේ අවසානයේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස පායාස සම්භවಂತಿ. මෙන්න මේකේ අවසාන කරන්න. බලාපොරොත්තු වෙච්ච සැනසිල්ල අවසානයේ උතන. බලාපොරොත්තු සැනසිල්ල අවසානයේ සැනසිල්ල නෙමෙයි. මෙන්න මේකයි දකින්න කියලා පෙන්නුවි. යම් බලාපොරොත්තුවක් ඇද්ද? ඒකේ අවසානයේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස පායාස සම්භවಂತಿ. කොතනින්ද පටන් ගන්න? ඔන්නේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන. නැත්නම් අර අපි මුලින් කිව්ව මේ ලෝකේ මනවලන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේවා ආස්වාදයි. ওই අදහස අරගෙන. ඔතන ওই නිගමනේ පිහිටලා අවිද්‍යාවේ නිගමනේ පිහිටලා ඒක ප්‍රත්‍ය කරගෙන හිතෙන් කයෙන් වචනෙන් ඒවා ලබා ගන්න යමක් කළ යුතුද? ඒකේ හිත කය වචනේ මෙහෙයවනෝ. මෙන්න මේක මෙහෙයවන්න මොකද වෙන්නේ? අවිද්‍යාව සහගත සංඛාර ගොඩ නැගෙනවා. ඒ කටයුතු නිකම්ම කාර වෙන්නේ නැහැ. කයින් කරණේවා, වචනෙන් කරණේවා, හිතෙන් කරණේවා අවිද්‍යාව සමග එකතු වෙලා කරන නිසා සංඛාර වෙනවා. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා ගොඩ නැගෙනවා. හැබැයි සංඛාර කරන්නේ නරක හින්දා නෙමෙයි. හොඳයි කියන බලාපොරොත්තු වෙයි. අවිද්‍යාවේ නිගමනේ කොච්චර හද, කොච්චර හොඳද? මෙහෙම වැඩ කළා මහන්තිලා ඔක්කොම කළා හිටන් මේ තත්ත්වයට පත් වුණ කොච්චර හොඳද? ඒක කොච්චර ආස්වාදද? ජනප්‍රියද? විශේෂද? ආස්වාද සහිතද? ඔයවම පේනවා. වටිනා දෙයක් කියලාම පේනවා විද්‍යාව. ඒ නිසා මොකද කරන්නේ? ඒවා ගොඩනගනගා ඒකටම හිත තියෙනවා. ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න මොනවා හරි ටික ටික හැදිලා එනවා පේනකොට. වැඩි නම් හරියන්නයි එන්නේ. ඒ හිත හක් කරන්න ඒවා තව තව බලවත් වෙනවා. බලවත් වෙලා හිතන් අර ලෞකික ආස්වාදයට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගෙන ඒකේ වැජේ මෙදම හිත ගොඩනගිනවා. සංකාරපත්‍ය විඥාන. දැන් ඒ හිත ආපු නිසා මොකද්ද කරන්නේ? අවිද්‍යාවමයි ගොඩනැගුණේ. අවිද්‍යාව සහගත තමයි දැන් හිතත්. මොකද සංකාර අවිද්‍යාව සහගත නම් ගොඩනැගිච්ච හිතත් අවිද්‍යාව සහගතයි. එහෙනම් විඥානේ අවිද්‍යාව සහගත වුණාම මොකද වෙන්නේ? සසර ගමට හිතින අවිවිඥානිය ගොඩනැගිනවා. අවිසංකාරයන්. ඔන්න ඔකට වැහගන්නවා ඒ જાතියේම නාම රූප මොනවද? ඒ අර බලාපොරොත්තු ආස්වාදී ලබා ගන්න යම් කිසි රූපාකාරයක් අවශ්‍යද? ඒක ඇසුරු කරන යම් වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ නාම ධර්මයන් ගොඩනැගී ගැනීම අවශ්‍යද? මෙන්න මේ ටිකේ සම්පින්දණයෙන් බහැ ගන්න පටන් ගන්නවා. ඕකට විඥාන පත්‍යා නාම රූපං මේ ප්‍රවෘත්ති බලිච්ච සමුපාදේ ඉසෙලා කියන්නේ. ඒ මොහතක් ගානේ අපි කරන වැඩවලදී නැගින පරිච්ඡ සමුපාද ක්‍රියාවලිය මේ භව තුලක් ගැට ගන්න එක නෙමෙයි. මේ භවයයි ඊළඟ භවයයි මතු භවයයි ගැට ගන්න නැතුව බුදුරන් වහන්සේ දේශනා කළ වර්තමාන පරිච්ඡ සමුපාද දකින්න ක්‍රමයක් මේ. මේ ක්‍රමයේ දකින්න ඕනේ වාසිට සූත්‍රයේ දේශනා කරන මේ පරිච්ඡ සමුපාදී දැක්කේ නැත්නම් නිවන් දකින්නත් බෑ. පරිච්ඡ සමුපාදී පිළිබඳ විශේෂ දැනීමක් මේකේ ලබන්න පුළුවන්. ඒ තමයි මෙලොවම දුක හටගන්න, ජාති හටගන්න ක්‍රමවේදී දකින්න පරිච්ඡ සමුපාදී. මේවා ඔක්කොම වැහිලා. ඒවා පැත්තකින් තියලා පරිච්ඡ සමුපාදී කතා කරනකොට බයිනවා බයයි. වරද්දනවා කියනවා. තමන්න තේරුම් ගන්න බැරි නම් මොකද කරන්න කියනියො. මෙන්න මේ විදිහට සකස් වෙලා මොකද වෙන්නේ? ඇස කන දිවනාසයේ ශාරීරියේ මන කියන ඉන්ද්‍රිය හය ඒ අවිද්‍යාව වැළපිළියට ආයතනයක් වෙනවා. ආයස්ථානයක් එකතු කරන ස්ථානයක් වෙනවා. දැන් ඒකේ මොනවද ගන්නෙ? යම් ආස්වාදයක් බලාපොරොත්තු වෙනද කටයුතු කළේ ඒ ආස්වාදයේ මූලික කරගෙන ඒක මුදුන්පත් කරගන්න. ඊට අනුකූලව ඇස කන දිවනාසයේ ශාරීරියේ මන මෙහෙයවනකොට ඒ අනුසාරින් අනුකූල සලායතන පහළ වෙනවා. දැන් මොකද වෙන්නේ? ඇහැට කන්ට දිවට නාසයට ශරීරයට තමන් බලාපොරොත්තු දෙයක් මේ අවිද්‍යාවෙන් ගොඩනගෙන ආස්වාදියා බලාපොරොත්තු රාද අන්න ඒක ස්පර්ශ වෙන්න පටන් ගන්නවා. එතකොට අන්න පස්සපත්‍ය වේදනා කියලා සලායතන පත්‍ය පස්සෝ කියලා ආවා. ඒ ස්පර්ශයේ පස්සපත්‍ය වේදනා කියලා අර බලාපොරොත්තු ලෞකික ආස්වාද වේදනාව වෙනවා. දැන් මොකද වෙන්නේ? වේදනාපත්‍ය තණ්හා ඒක ඇලෙනවා ආශරය. තණ්හාපත්‍ය උපාදානං ඒක වැදෙනවා. වැදුනට පස්සේ මොකද වෙන්නේ? දැන් ඔහු උපාදානපත්‍ය භවෝ කියලා අපිට ඕන භව නෙමෙයි. ඒ බැඳිච්ච එකේ යම් ස්වභාවයක් ඇද්ද? ඒ භවටපත් වෙනවා. එහෙනම් මොකද්ද? කාම භවටපත් වුණොත් ඔහු කාම උපාදානෙන් කාම භවටපත් වෙනවා. ද්වේෂේ නම් උපාදාන කලේ ද්වේෂ භවටපත් වෙනවා. මෝහේ නම් උපාදාන කලේ මෝහ භවටපත් වෙනවා. එහෙනම් යම් කිසි කෙනෙක් රාගයෙන් මත් වෙලා ද්වේෂයෙන් දැවිලා මෝහයෙන් මුලා වෙලා ඒ භවටපත් වුණ කවදාවත් ඒ භව හොඳ එකක් නෙමෙයි. ඒ භවයේ ස්වභාවයක් තියෙනවා. ඒක හරි නීචයි. ඒක දුෂ්ටයි. ඒකෙන් කවදාවත් ඒ බුද්ධිලයාගේ මානසිකත්වය සියුම් බවට, ගුණවත් බවට, නැනවත් බවට පත් කරන්නේ නැහැ. ඒවා මොට කරලා තිරිසන් බවට පත් කරනවා. ප්‍රේත අසුර බවට පත් කරනවා. නීච බවට පත් කරනවා. ගතිය ඒකයි. ඒ ගතියේ මෙලෝදිම ඔහු අන්නේ බවට පත් වෙලාවට කියනවා කර්ම භව, අති කම්ම භව, අති උප්පති භව. කර්ම භවයක් තියෙනවා, උප්පති භවයක් තියෙනවා. ඔය ඉස්තලපත්ුනේ කර්ම භවට. ඔන්නේ භව උපාදාන කරගෙන කාම උපාදාන භව උපාදාන දිට්ඨි උපාදාන අවිජ්ජා උපාදාන ඔය උපාදාන කරගන්නේ කාම ඕග භව ඕග දිට්ඨි ඕග අවිද්‍යා ඕග ඔය ඕගයන් හදා ගන්නවා කාම යෝග භව යෝග දිට්ඨි යෝග අවිද්‍යා ඕග යෝග කරගන්නවා ඔය සකස් කරගත්ත හැටි ඔන්නෝම ඉදලා ඕක බලවත් කරින්නේ වෙන එකක් දහමක් ඇහිුවේ නැහැ ඔහුට කවදාවත් ඒ අවිද්‍යාවෙන් ගොඩේ ඉන්න බෑ කල්යාණේ විතර සම්පත්තියක් කියලා බොහොම අමාරුවෙන් ඕක ඇත්ත කියලා දිරවකින් ගොඩ ගන්න මාර්ගයේ පෙන්ලයි නුවණ පහල කරන්න මග හදා දුන්නේ නැත්නම් ඔහු ඇදලා යන්නේ අර සංසාරේ අනන්ත සංසාරේ වඩා පුරුදු කරගෙන ආපු ඔය කියනා මුලාවටමයි ඔය මුලාවෙන් ඉතින්පත් වුණාට පස්සේ මොකද වෙන්නේ මරණාසන්න මොහොතක් කොයිලි හරි එනවාමයි පංකාට ඒලාට මොකද වෙන්නේ අන්න අති උප්පති බව කර්ම භවෙන් උප්පති බව රාවසේ ඉන්නා උදී අන්න එතනින් ගොඩ නැගිලා කර්ම කර්ම නිමිති ගති නිමිති වශයෙන් එනවා ඇදිලා ඊළඟ අධ්‍යායයට අවශ්‍ය කරන්නා වූ දෙවෙනි අවස්ථාව හදනවා මොකද්ද භවයෙන් පුනර්භවය හදනවා නැවත භවයක් හදනවා භවයෙන් පුනර්භවය හදනවාට කියනවා නැවත භවයක් හදනවාට කියනවා පුනර්භවය අන්න එකයි අති උප්පති භවව කිය පුනර්භවයට අන්නේ පුනර්භවය හැදුවා මොකද ඉන්නේ බාහපත්‍ය ජාති කියලා අර ගතියට අනුකූල හැදරුව ඇති ඊට සූසුදෙන ගිහිල්ලා ජාති වශයෙන් උප්පත්ති වෙනවා සකස් වෙලා ගියා තිරිසං ගතියට ආවනම් තිරිසං ගන්ධබ්බය හැදිලා ගියා ගන්ධබ්බාවක් අන්තිවෙන්දී ගන්ධබ්බිය කියලා තිරිසං බලකර යනවා උප්පත්ති වශයෙන් ඉතින් බැලුවට පස්සේ මොකද ඉන්නේ කලේ බලු වලනම් කවුරු කිව්වත් නොකිව්වත් ධර්මතාවේ බලු ගන්ධබ්බය හැදිලා බලු බලකට ගිහිලා බලු පැටිය කියලා උපදින එකයි මොනවා කරන්නේ අන පුනර්භවයෙන් බලු ජාතියකින් හැදුන හැටි දැන් අහනවා හොඳයි ලස්සන ප්‍රියමනාප සෝයාක් ඇති ඔය මුලා ආස්වාදයෙන් හම්බෙන්නේ ප්‍රතිවලයේ ඕකේලා ජරා මරණ ශෝක පරිදේව දුක් දොමන සුඛායාසයන්ගෙන් කෙලවර වෙන ඔය නීචේ නම් අර ආස්වාද සාගත ඒ වැඩ පිළ හොඳද සුදුසුද අන ආන් ඊතර නම් ඥානවන්ත තීරණයක් එනවා ඇත්ත වශයෙන්ම ඔය සිද්ධිය ඔහොම නම් ඔය ක්‍රියාවලිය පරිත්‍සමපාද චක්‍රය ඔහොම නම් නීච වැඩ කොච්චර නරකද මහ භයානකයි කොහෙද හොඳයි කියලා ගන්න පුළුවන් හැබැයි ආස්වාද තමයි ආස්වාද පස්සේ ගිහිල්ලා හම්බෙන්නේ ප්‍රතිඵලයේ ඕක නම් මහ භයානකයි දුකම් බයත්තේන අනිච්ඡං කයත්තේන කය වලන්නේ ඔහොමයි ගෙවෙනවා කියලා මැරෙනවා කියලා ඉක්මනට නැසෙනවා කියන එක නෙමෙයි කය කියන්නේ ඔන්න ඔය පහත් අත්තේ පත් වෙන එකට කය කියනවා මොකද්ද උසස් ත්‍විච මානසිකත්වයේ අන්ත පහත් බල පතලා බල්ඩෙක් වුණා නම් එහෙම ක්ෂේතපත් වුණා ගෙවිලා ගියා හරයක් නැති අසාර තත්ත්වෙට යනවා අනිච්ඡං කයත්තේන කයාර්ථයෙන් බලන්න එතකොට මතක් වෙනවා ඥානීට ගෝචරලා එනවා අපත්‍ති ඊ ආස්වාදී අවසානයේ එහෙමනම් මහ භයානකයි දුක්ඛම් බයත්තේ එහෙනම් මොකද්ද අනාත්ම කිව්වේ කවුද අනත්ත අනත්ත කියන්නේ එහෙනම් දැන් ඕක දීගවණයක් එනවා සාර කොටසට වැටෙනවාද ওই ක්‍රමවේදී අසාරයි කියන කොටසට වැටෙනවාද දීපං උත්තරයක් ඥානවන්තව කිව්වහම අනත්තං අසාර කටේ නම් අසාරාර්ථෙන් අනත්තයි කිව්වේ මෙන්න අනිත්‍ය දුක්ඛ අනත්ත දැන් මොකද වෙන්නන්ද හදා ආත්මයක් නැහැ ආත්මයක් නැහැ කිය කී හිටියොත් හරියයි වැටෙහිද යතා මට ආත්ම කිහිල් වල කිසි වැඩක් නැහැ තිබුණත් එකක් නැත්ත එක මට ඕනේ ආස්වාදේ ඔය බුද්ධිල ඕකේ නේ ඉන්නේ යාර දුකක් වැටුනේ කොහෙන්ද භයානකත්වය කොහෙන්ද වැටුනේ ස්ථිර නැහැ කිව්වට එහෙනම් ස්ථිර නැහැ කියන එක කියන්නේ මහා ඉතාලම පල්ලේ හැදින සුළු තැනක් ඊටලා ඥානවන්තව ඥානගෝචර මහා ගැඹුරට යන යථාර්ථය දකින්න. එහෙනම් මෙන්න මේ ක්ෂේය ධර්ම දකින්න ඕනේ. යමක් හටගත්තා නම් ගෙවෙනවා කියන එක නෙමෙයි පෙන්වෙ ඉස්සෙල්ලම. මෙන්න උපාදී ප්‍රතිඵලයි. දැන් මෙන්න වැයේ තියෙන ප්‍රතිඵලයි. ওই දෙක පෙන්වන්න ඕනේ. එතකොට තමයි පරිච්ඡසමපාද දැකලා දහම් දැකලා චතුරාර්ය සත්‍ය දැක්කා වින්නේ. අනිච්ච දර්ශනේ දැකලා හිටන් නිවන් අවබෝධයේ පළවෙනි දෙන්න පියවර දැක්වා වින්නේ. එහෙනම් මෙන්න උපතේ අවසානේ යමක් ඉපැද්දෙව්වා නම් ඒ උපද්දුවේ හේතුවේ ඵලය නරකක් හේතුන් පරිච්ඡ සම්භූතං හේතුවට අනුකූල ප්‍රත්‍යය සම්භූතේ පහළ වුණා ඔන්න ඔකයි ඔය දැක්කේ එහෙනම් මොකද කරන්න ඕනේ හේතු භංගා නිරුද්ධති වෙන්න ඕනේ අන්න වැය දකින්න හේතු භංගයෙන් මොකද නිරුද්ධ වෙන්නේ හේතුවක් නිසා පහළුනේ දුකක් නම් තරදරයක් නම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසන හේතු වංගා නිරුජ්ජති එතන ජරාවක් නැහැ වෑදියක් නැහැ වරණයක් නැහැ ශෝකය පරිදේවයක් දුක්ඛ දෝමනස උපායාසයක් නැහැ එහෙනම් ඒක තමයි නිවන අන හේතු වංගයෙන් කරගන්නේ දුකෙන් නිදහස් වෙන නිවන. එන ඔන්නෝක දැකීමට කියන උද්‍යාවිය දකින්න. කොහොමද දකින්නේ? අවිජ්ජා යත්වේ වාසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. දැන් මේ බණහුවල පස්සේ අපොච්චීමි අවිද්‍යාව කියන්නේ මේකනේ. හරි වටිනා දෙයක් කියලා හිතාගත්ත මුලා දෘෂ්ටියනේ. ඉතින් වටිනවා කියන එක බැලුවට වටිනා එකක් නෙමෙයිනේ. මහා භයානක දුකට හේතු වෙන මහා භයානක එකක් නෙමෙයි ආස්වාදේ. ධර්මානුකූලව දැක්කට පස්සේ අවිද්‍යාව දුරා විද්‍යාව පහළින් පටන් ගලා විද්‍යාවෙන් තමයි එහෙම දකින්නේ. විද්‍යාවෙන් දකින්නට මොකද ඉන්නේ? අවිද්‍යාව. අවිද්‍යා යත්තේ අශේෂ විරාග නිරෝධා. අන්න ශේෂයක් නේද විරාග නිරෝධයට පත් වෙන අවික්‍රමයට ගිහිල්ලා. ඒ නිරෝධ වෙච්ච තරමනේ මොකද වෙන්නේ? සංඛාර නිරෝධෝ. දැන් ආස්වාද බලාපොරොත්තු වීම මහා භයානක වන්නා වූ වැඩ පිළිල පස්සේ හිතන කියන කරන බලාපොරොත්තු ක්‍රමක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. ඥානවන්තව දැකලා අඩු වෙන මට්ටමට මොකද වෙන්නේ? සංඛාර නිරෝධයි. ඊතර මොකද වෙන්නේ? ඒ හිතන කියන කරන මට්ටම ක්‍රියාත්මක නොවෙනකොට ඒකේ බැඳුනේ හිතත් ඉවර වෙනවා. දැන් ඒ කාම හිත ඒකේ බැඳුණු ජඩ වැඩ කරන්න බලු වැඩ කරන්න තිබිච්ච හිත ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. අන්න සංඛාර නිරෝධනා විඥාන නිරෝධ වෙන හැටි. ඒතර මොකද වෙන්නේ? අර ඉස්සර වාගේ නීච වැඩ වලට හිත දුවන්නේ නැහැ. ඒවා එකතු කරන්ඩ මානසිකත්වයේ ගොඩ නැගෙන්නේ නැහැ. නාම රූප නිරෝධයි ඒ අනුව. ඒතර මොකද වෙන්නේ? ඇස කන දිව නාසය ශාරීරිය දැන් සංවර වෙනවා මිසක් අසංවරව අර මුලා පැත්තට දුවලා ඒවැය පස්සේ හවා යන්නේ නැහැ. ඒවා ගෝචර කරගන්නේ නැහැ. එහෙනම් සලායත නිරෝධයි. ඒතර මොකද වෙන්නේ? අර ඉස්සර බලාපොරොත්තු නීච කාම ස්පර්ශ වැඩක් නැති හරයක් නැතිවන්නා බලු වැඩ නීච වැඩ වල ස්පර්ශයක් දැන් ලබන්නේ. එනම් මොකද ඉන්නේ? පස්ස නිරෝධයි. ඒ වින්දනයක් දැන් ගන්න නැහැ. ඒතකොට ලැබෙන්නේ විදිහක් නැහැ. ස්පර්ශයෙන් හටගන්න වේදනාව නැති නිසා වේදනා නිරෝධයි. එහෙනම් ඒ වේදනාව නිසා හටගන්න තණ්හාවක් තිබුණා නම් දැන් වේදනා නිරෝධයෙන් ඒ තණ්හාව නිරෝධයි. එහෙනම් මොකද ඉන්නේ? ඊතර බැඳීමක් තියෙනවා නම් ඒ බැඳීමේ නිදහසට උපාදාන නිරෝධයි. එහෙනම් දැන් ඔහුගේ භව මොකද්ද? ඒ දුස්චරිත භව, නීච භව දැන් ඔහුට නැහැ. භව නිරෝධයි. එහෙනම් භව නිරෝධුනහම මොකද ඉන්නේ? මේ කර්ම භවයේ නිරෝධේ මිලෝදිම සිද්ධ කරගන්නවා. දැන් කල්පනා කර බැලුවොත් මගේ භව කොහොමද? මං කෙබඳු භවකද දැන් ඉන්නේ? Tamanṭama තේරෙනවා Taman ළඟ ඉස්සෙලා තියෙච්ච කහට භව නැහැ. නීච භව නැහැ. අසත්පුරුෂ භව නැහැ. ඒක ගෙවිලා ගියා. එහෙනම් මොකද වෙන්නේ? මං මෙලෝදීම අසත්පුරුෂයෙක් නෙවෙයි. සත්පුරුෂයෙක් නේ. එහෙනම් මෙලෝ සත්පුරුෂේ පාටපත්තිලේ කවුද? මම ඥානවන්තව ධර්මය අහලා ධර්මයේ තුලින් දිවිගත සීරණේ මෙතෙන්ට ආව මිස සත්පුරුෂයෙක් වුණා මිස අරිය සත්පුරුෂයි කිව්වට මෙයා සත්පුරුෂයි කිව්වට එක එකනාගේ නිගමනයේ සත්පුරුෂ වෙලිට ලේබලයක් මට නැහැ. මට ඒ ලේබල් වලින් වැඩක් නැහැ. මගේ මනසින් දන්නවා මං සත්පුරුෂයි මෙන්න මෙතෙන් ආපු නිසා. ආවේ නැත්නම් යහපත්ේ කල්පනා කළොත් දකින්නවා මං සත්පුරුෂයි කිව්වත් මෙතන නැත්නම් අසත්පුරුෂයි. අන් තමන් දකින්නේ. නීචයි. ඉතින් මේ විදිහට තමා දැක දැක යන ගමන. ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න අත්ති කම්ම භව, අත්ති උප්පත්ති භව. දැන් උප්පත්ති භවයට හේතු වෙන්නව පැවැත්මට තව ආසාව තියෙන තාකල් උප්පත්තිය නතර කරන්න බෑ. හැබැයි ඉතලා දුෂ්ට භවෙන් අහකුණාම සතර පායට යන හේතු වෙන උප්පත්ති දැන් නැහැ. ඒක නිරෝධයි. එහෙනම් මොකද වෙලා තින්නේ? භව නිරෝධයෙන් ජාති නිරෝධ වෙනවා. එහෙනම් සතර පායට උපදින ජාති ඉස්සෙල්ලා නිරෝධ වෙනවා. පළවෙනිම අවබෝධයත් එක්ක. එතන මොකද වෙන්නේ? සතර පායට හැවි තියෙන යම් ජාති ජරාවක් ඇද්ද, මරණයක් ඇද්ද, ශෝකයක් පරිදේව දුකක් දුම්නසක් ඇද්ද, පළමුව සෝවාන් ඵලයට පත් වීමෙන් ඒ ටික ඉවර කර ගන්නවා. මෙන්න මුල. දැන් මොකද මේ සිද්ධ වුනේ? මෙන්න වැය ඥානි. යං කිංචි සමුදේ ධම්මා සබ්බාන්ත නිරෝධ ධම්මාන් තී කියන්නේ මූල ධර්මයේ දකින්න. මෙන්න මෙහෙමයි යමක් හටගන්නේ. ඊ හටගන්නේ හේතුවක් ඇතුව හටගත්තා. මේ හැම එකක්ම නිරෝධ වෙනවා. යලි හට නොගන්න නිරෝධ කරන්න පුළුවන්. මෙන්න මේ න්‍යාය ධර්මයේ බුදුරජාන් වහන්සේ දේශනා කළා. අන්නේ ධර්මයේ වට පිළිසරණයි. ඒ ධර්ම අනුගමනය කරලා ඔන්නතෙන් පත් වුණාම පළවෙනි දහම් ඇසත් එක සෝවාන් ඵලයට පත් වුණා කියන්නේ ඔය ටිකයි. දැන් මේක තෝරා ගන්න මෙච්චර බොහොම ලස්සන වැඩ. මේක වහගුහම කොහොමද යන්නේ? එහෙනම් අනිත්‍යයි කියන එක නෙමෙයි අනිසි. මොකක් නිසාද අනිසි කියන්නේ? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයන්ගෙන් කෙලවර කරන්නා වූ දෙයක් මිසක් මේ සතර මේ හදන සංඛාර මේ කරන වැඩ පිළිවෙල කවදාවත් ඕකෙන් සැනසෙල්ලක් ලබන දෙයක් උඩ නගලා දෙන්නේ නැහැ. ඒ නිසා මේක අනිසි කියන නිගමනයේ කියලා ඥානවන්ත නිගමනයේ ඒකයි. එහෙනම් කොච්චර ආස්වාද දුන්නත් ආස්වාද පස්සේ ගියාම ඉන්දින් ආස්වාදේ වැඩි වෙයි බැලිතරව නීච වෙනවා මිසක් ආස්වාදයෙන් වෙන් වෙච්ච තරමට සැනසෙනවා මිසක් මේ ආස්වාදයේ මහ භයානකයි. ඔන්න ඔක දකින්න ඕන. ආස්වාදයේ භයානකත්වයේ දැක්කට පස්සේ යාට කියනවා දුක්ඛම් භයත්‍ය නන්න දුක්ඛාරි සත්‍ය දැක්කා. එන ලෝකේ දුක දකින්නවා කියන්නේ ආස්වාදයේ දුක දැකීම ආර්යයන් දකින්න දුකයි. ලෝකයා දුකයි කියලා දකින්න එකක් තියෙනවා කාලත් විඳින සිත් වෙන දුක. ඒක දුක් ආරි සත්‍යය නෙමෙයි, ඒක දුක්ඛ සත්‍ය. දුක්ඛ 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 සත්‍ය වේද? දුක්ඛ සත්‍ය දුක්ඛ වේද? දුක්ඛ දුක්ඛ වේ දුක්ඛ සත්‍ය නොවේ. දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය වේ දුක්ඛ නොවේ. යමක ප්‍රකරණේ අභිධර්මයේ තියෙන ඉසියලම පොතක පෙන්නා තියෙන කාරණා මෙයා වහලා තියාගෙන ඉලා කතා කරන්න පුළුවන්. දුක මොකද්ද? චතුරාර්ය සත්‍ය කියන්නේ කිව්වම පොඩි කාලේ නෝ ගත්තා දුක දුකේ හේතුව දුක නැති කිරීම දුක නැති කරන මාර්ගය චතුරාර්ය සත්‍ය කියලා තියෙනවා. පළවෙනි ආරි සත්‍ය මොකද්ද? දුක. කවුද කිව්වේ? දැන් තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ. හත් වෙන්නේ පෙන්වුවාම. මෙච්චර කල් කිව්වේ කවුද කිව්වහම? ඉතින් මම කියන්නේ මට වයින් අතර හාමුදුරන් නිකරු කළා කියලා. කවුරු හරි කවන්නේ ධර්මයේ මෙච්චර කල් කියා දුන්නා අපිට කියා දියා තින්නේ මොකද්ද? පළවෙනි එක තමයි දුක්ඛ සත්‍ය දුක. දුකේ හේතුව දුක නැති කිරීම දුක නැති කිරීම වල චතුරාර්ය සත්‍ය. ඔක තමයි උගන්ලා තියෙන්නේ. ඒ උගන්ලා තියෙන්නේ කවුද? පිරහටින් ඇවිදින් කියන්නේ මේ වෙන ලෝකෙකින් ඇවිදින් ඔක කියා දීලා කියද? අපි එහෙම බෞද්ධනේ ඔක කියා දුන්නේ. අපි බෞද්ධ මේ දැන්ට ඉන්න නායක උත්තමයන් වහන්සේලානේ ඔක කියා දුන්නේ ඔච්චර කල්. හැබැයි උන්වහන්සේලාම ලිව්ව පොත්වල උන්වහන්සේලා නේ මුලින්ම ආපු ත්‍රිපිටකයේ පොත්වල විභංග ප්‍රකරණේ නේ මේ යමක ප්‍රකරණේ කියලා ඉඳන් කියන්නේ. අභිධර්ම සත්‍ය ප්‍රකරණින් ඔබේ ශ්‍රේෂ්ඨම කොටස පොත. ඒකේ තමයි පෙන්නා තියෙන්නේ දුක දුක්ඛ සත්‍ය වේද දුක සත්‍ය දුක වේද? ප්‍රශ්නේ දහර පිළිතුරක් දෙනවා. දුක දුක්ඛ වේ දුක සත්‍ය නොවේ. දුක සත්‍ය වේ දුක නොවේ. එහෙනම් පළවෙනි සත්‍ය අපහම දුකයි කියලා කියන්නේ. ධර්මයේ පෙන්නලා තියෙන දුක දුක සත්‍ය නෙමෙයි කියලා. එහෙනම් අපි උගන්ලා තියෙන දුක කියලා හිතන සත්‍ය. දැන් ඕක කිව්වහම ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ ලෝකයා දුක දක්වහම බෞද්ධය විතරද දුක දකින්න? හැබැයි බුදුහාමී නම් පෙන්නා තියෙන දුක්ඛාර සත්‍ය දකින්න දුක්ඛ සත්‍ය දකින්න බෞද්ධය මිසක් අබෞද්ධනේ කවදාවත් දකින්න බෑ. ලෝතර බුදුරණවහන්සේ ලෝකේ පහළලා නැත්නම් කිසිම කෙනෙකුට මේ ලෝකේ කොච්චර හිටියත් මේ ධ්‍යාන වලාගෙන පංචාවිඥා අෂ්ඨ සමාපත්තිලාවි ලෝකින් යෝගීන් කියලා හිටියත් ඒ කිසි කෙනෙකුටවත් දුක්ඛ සත්‍ය නම් දකින්න බෑ කියලා. දුක්ඛ සත්‍ය කියන්නේ මොකක්ද? හම දුක කියලා කිව්වොත් ඔය දුක මොකද්ද දකින්නේ නැත්තේ? යෝගින් ඕනේ නැහැ. මේ ඉන්න ඔක්කොම අන්‍යයන් අපි ආගම් අදහන්නේ මොකුත් කරන්න එක්ක කෙනෙක් හැම උඹ දුක කියන එක දන්නවද? උඹට වැටහිලා නැද්ද හුව? යකො දුක දන්නේ නැත්තේ මොකද මං? ඒ වගේ කියන්නේ නැද්ද? මොකද්ද දුක? ඉතින් මහලු අපිට කියනවා ජාතිය දුකයි. ඒ කියන්නේ මොන ජාතියද? වැහැරිලා අකමැති ජාතියක් බලනොත් ඒකත් දුකයි. ජරාවටපත් වෙන එක. ඒ කියන්නේ උගල මොනවද දුකයි කියන්නේ? ජරාවටපත් වෙලා කියන්නේ මොකද්ද? මේ ශාරීරියේ ජරා වෙලා කුණු වෙලා ඕජස් කරන්න පටන්ගෙන මෙහෙම தත්තරපත් වෙලා පොරිකඩ හැදිලා මෙහෙමත් උනොත් එහෙම මොකද කියන්නේ? බෞද්ධයින්ට ඒක දුකයි කියලා තේරෙනවා. උඹලට තේරෙන්නේ සැපයි කියලා. යකො මොකේ කියලා හිතුවද අපි? අපි හරක් ගහක් අපිට තේරෙනවා ඒක දුකයි කියලා. අනික මිනිස්සු කියන්නේ නැහැ. අපි උරදෙන පිළිතුර මොකද්ද? බෞද්ධයෝ විතරයි ඕක දකින්නේ. බුදුරන් වහන්සේ පෙන්නු මේ දුක දකින්නේ මේ ලෝකේ ලෝතර බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලෙ මිසක් අනික කාලෙක දුක දකින්න බෑ කිව්වහම ඕකනම් දුක. බුදුරණන් වහන්සේ පෙන්වපු දුක සත්‍ය කියන්නේ දුක කියලා පෙන්වපු ඕකනම්. ඕක දකින්න නැත්නම් මේ ලෝකේ ඔය අන්‍යාගමිකයෝ ආගම පිළිගන්නේ නැති භෞතිකවාදී කියන අයගෙන් ඇහුවොත් එහෙම ජරාව, වැහැරීම, දෙඩවීම, මැරෙන එක, ඔත්පල වෙන එක, පිළිකාවක් හැදිලා ඉන්න එක, සැපද දුක දැහුවොත් ඒ කවුරුවත් කියයිද? ඔව් ඒක නම් සැප අපින් නම් තේරෙන්නේ සැපයි වායි කියලා. එහෙමත් කියයි. අපිටම ලැජ්ජා වෙන කතාවක් නෑ. උඹලා විතරක් නෙමෙයි අපේ ඉතාලි විතරයි ওই දුක දකින්නේ. අපේ බෞද්ධය විතරයි කිසි කෙනෙක් දකින්නේ නැහැ කියලා අපි කියන්නේ. එහෙම කිව්වත් එහෙම උඹලානේ අකෝ හරක් කියලා අපිට වයින්වන්නේ. උඹලාට මිනිස්සුන් තීරණ එක තීරණ ගන්නත් පුළුවන් ගේ හොඳ උඹලා කියලා අපිට කියන්නේ නැද්ද? එහෙනම් බුදුරණන් වහන්සේ ඒක තමයි දේශනා කළේ දුක්ඛේ ඥානං කියලා එකක් තියෙනවා. දුක සත්‍ය එකක්. මොකද්ද මේ ආර්ය වෙනී පිනව දුක? ඒක නම් අනික් අය දැකලා නැති බව ඔප්පු කළ හැකි. මොකද්ද මේ දුකම් බයත්ෙන් දකින්න කිව්වේ? මෙන්න මේ පටන් ගැනීම ආස්වාද ගෙන දෙන මනවලන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී බලාගෙන ලෝකේ යම ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් යුක්තද? මෙන්න මේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයෙන් පෙන්වන්නා වූ දේවල් මහා භයානකයි. මොකක් නිසාද භයානකයි කියන්නේ? ඕවා නිසා තමයි අනන්ත සංසාරී පටන් ගෙන ආපු මේ සියලු ලෝක සත්‍යය ජරාවට මරණයට ශෝකයට පරිදේවයට දුක් දෝමන සපායාසයන්ට පත්වෙන්නා වූ දහදුක් විඳින්න පටන් ගත්තා. විඳින වෙලා තියෙන්නේ මෙන්න මේ නිසා පටන් ගත්ත ගමනක ප්‍රතිපලයේ අවසාන ප්‍රතිපලයේ ආස්වාදයෙන් පටන් ගත හැම එකම අවසානෙ වෙන්නේ ඔන්න ඔය කියනා වූ දුක්වලටපත් වෙන එක. උඹලා අවසානයේ දුක්වල ගැන උඹලා දැනගෙන හිටියට ඕකට හේතු වෙනා වූ ආස්වාදයේ දුකක් කියලා උඹලා දැක්කේ නැහැ. මහා භයානක එකක් උඹලා හිතාගත්තේ වටිනා දෙයක් කියලා. මෙන්න මේකයි මොළදකම නිසා ගත්ත තීරණේ ලෝකයා.
අවසානයේ උඹලා දැන් කියහලකෝ උඹලාට පේනවාද මනවරණ රූප දුකයි කිය. උඹලා හිතාගෙන ඉඳියද මෙච්චර කල්. යම භයානක නම් භයානක දුක කියලා දෙනවනම් ඒක සැපයි කියලා ගන්න වටිනවද? උඹලා වටිනාන්නේ නැති එකක් වටිනවා කියලා අරන් තිබුණා නේද? අන්න දැන් කීහැකි මෙන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුනේ පෙන්නව මේ ධර්මය අවබෝධ කරගත්ත කෙනෙකුට මේක වැටහෙනවා මිස. උන්වහන්සේ නැති කලකි මේක කියadien කවුරුවත් ඉඳලා නැහැ ලෝකේ. ඒ නිසා අප බෞද්ධයන් වහන්සේ නැති කාලෙක ලෝක සත්‍යය කොච්චර හොඳවා කියලා ඥානවන්තයි කිව්වත් ඔන්නේ ආස්වාද ගෙන දෙන දේ මහා භයානකයි කියලා දැක නොවන පහළ වුණේ නැහැ. දැන් පහළ වුණේ නැත්තේ මොකද්ද? ඒ ධර්මයේ දේශනා කරන්න සමතේ ලෝකෙන හිටපු නිසායි. අන්න විග්‍රහ කළා දුන්නේ නැහැ කියලා අසන්න. එහෙනම් දැන් මේ ධර්මයේ අහව කෙනෙක් හිටියොත් ලේබල් පැත්තකින් තියලා මේ යම්ිකුර අවබෝධ වුණා නම් ක්‍රිස්තියානි කියන්න පුළුවන් මුස්ලිම් කියන්න පුළුවන් ආගම් පිළිගන්නේ නැහැ කියන්න පුළුවන්. බනහගෙන ඉන්නකොට ওই ටික අවබෝධ වුණා නම් ඔහු දැන් කොතනද ඉන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන යමක් දුකයි කියලා ඒක දැක දෙන්නේ. දුකාරිය සත්‍ය දැකන යා කොතනද ඉන්නේ? දහමස පහල වෙලා. ලේබලේ ක්‍රිස්තියානි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ. සෝවාන් පුද්ගලී සතරපාය නිදහස්. ලේබලේ මුස්ලිම්, ලේබලින් භෞතිකවාදී. ලේබලින් ජාතියෙන් දෙවල නැත්නම් වෙන ආගම. මේක අවබෝධ වුණා නම් ඒ සියල්ලෝ බෞද්ධය. නමුත් බෞද්ධ වෙන හැටි දැකලත් නැහැ. අපි හිතා ඉන්නවා වෙනේන ක්‍රම. ඉතින් ඔක පළවෙනි කාරණේ දකින්න ඕනේ විදිහට. මෙන්න මේකෙන් තේරුම් ගත්තාම යථාර්ථයට එන්න පුළුවන්. එතන මොකද්ද වෙන්නේ? මෙන්න මේ උපාද වෙන හැටි, වය වෙන හැටි, උද්‍යව්‍ය ඥානය කියන්නේ මොකද්ද? මෙන්න මේකට කියනවා අනිත්‍ය දකින්නවා. අනිසි දකින්නවා. නිසි කියන්න ගන්න හරයක් නැහැ. යමක් අනිසිද? මොකක් නිසාද අනිසි කියලා ගත්තේ? ඒකේ කොච්චර ප්‍රියමනාපුණත් අවසානයේ කෙලවර වෙන්නේ මෙන්න මේ බඳු දුක්ගොඩකින්. මෙන්න මේ විදිහේ දුක් විඳින්න සිද්ධ වෙනවා. අසහනකාරී මානසිකත්වයේ ගොඩනැගෙන්න හේතු වෙනවා. බලාපොරොත්තු බිඳිලා යනවා. ආස්වාදයෙන් බලා ඉඳලා හිටන් අනිදි මට විච්චදී කියලා හූලන්න සිද්ධ වෙනවා. කොච්චර හීලුවත් නැහුණත් හරියන්නේ නැහැ. ඒ දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒ බලාපොරොත්තු ගිලිහී යන්න සිද්ධ වෙනවා. ඒ නිසා අන්න එහෙම දෙයක මුල උතර නම් දැන් අපිට හොඳයි කියලා කියන්න පුළුවන්. දැන් වන්දනා ගමනක් යන්න ලැහැත් වෙලා නැත්නම් යම්කිසි විනෝද ගමනක් යන්න ලැහැත් වෙලා. විනෝද ගමන හොඳයි. හොඳද? කොච්චර හොඳද? අපි ඔක්කොම ලැහැත් ඉන්නේ ඒකද? හැබැයි උඹලා දන්නේ නැති එකක් උඹලාගේ ගමනේ සිද්ධ වෙන්න තියෙනවා. ඒක ඔන්න මම දැන් කියන්නේ ඊට පස්සේ හොඳද නරකද කියපාල. උඹලා යනකොට අහවල් දෙන්නදී මෙන්න මෙහෙම වාහනයක හැපිලා උඹලාගේ වාහනේ පෙරයිලා කැරකිලා ගිහිල්ලා වාහනේ ඉන්නේ ඔක්කොම මැරෙනවා. අහවල් දෙන්නදී උඹලා බලාපොරොත්තු වෙන ගමන යන්න ඉස්සෙල්ලා මෙන්න මේකයි වෙන්නේ. දැන් ඔය ලැහැත් ඉලන්න ගමන ගිහින් දැන් මොකද තියෙන්නේ? ඕකේ උඹලා පිළිගන්න මොකද ගන්න තියෙන්නේ? අප්පච්චි මහ භයානකයි. යන්තම් ඇති බේරින් දෙකක් අහු වුණා. අපි ගන්නවා තීරණයක්. මේ පුදුලා කියන එක බොරු වෙන්නේ නැහැ. ඉසෙලා කියපුවා කියපුවා ඇත්ත වෙලා තියෙනවා. යන්තම් අපිත් වාසනාවට අපිටත් අහු වෙලා ඉතින් අපිටත් මේක කියා දුන්නා. අපි ඔක දන්නේ නැහැ නම් යනවනේ වන්දනා ගමනේ කියන නම් විනෝද ගමනේ. විනෝද ගමනේ පැත්තක අපිට සිද්ධ වෙන්නේ හවල් දෙන්නේ අතපාය කැඩිලා හිර වෙලා දුක් විඳලා දහදු කියලා මැරෙන්න. 99 වේරුණානේ. නෑ නෑ ලැහැත්ච්ච කරන ඵලයල්ලා කිව්ව දැම්ම කකිය. දැන් මහ භයානකක් දැන් කවුරු හරි යන්න කියනවනම් උලදු කරනවනම් උඹලා අපි මරා ගන්නද හදන්නේ? දැන් අපි කණපිට ගහලා තියෙන දැන් අදහස වෙනස් වුණා පොඩි වෙලකින්. අවසාන ප්‍රතිඵලයේ හැටි වෙන්නක ගමන් ඒක හරියට අදාහ ගන්න හේතු තිබුණා නම් ඒ සන්තෝෂයෙන් ඒ වැඩේට වහින්නේ නෑනේ. ඒක අවසානේ එහෙමයි කියලා දැක්කනම් මෙන්න මේක අවිද්‍යාව වැහිලා තියෙන කෝකයි. ඒ අවසාන ප්‍රතිඵලයේ දුක්ඛ දෝමනස උපායාසා සම්භවන්ති කියන දෙනින් කෙලවර කරන එකක් බව පෙන්නපු දහම ආවර්ජනා කරලා ඒක ඇති ආකාරي දැකෙන ති නිසාම අපි වහිනවා. කොච්චර හොඳ දේවල්ද මේවා? පැවැත්ම කොච්චර හොඳද? ආස්වාද කොච්චර හොඳද? ආස්වාද වැඩපිළිවෙල කොච්චර හොඳද? මෙහෙම ජීවත් වෙන්න නම් කොච්චර හොඳද? අපිට මෙහෙම පෞල් ජීවිත ගත කරන්න නම් සාමයෙන් ඉඳත් නම් කොච්චර හොඳද? මෙච්චර කෝටිපතිලා ඉඳත් නම් මෙච්චර සම්පත් ඉඳගෙන නම් කොච්චර හොඳද? බලාපොරොත්තු වල අවසානය මොකද්ද? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්බවන්ති කියලා කෙලවර කරනවා මිසක් බලාපොරොත්තු කවදාවත් ඉෂ්ට කරන්නේ නැහැ. මෙන්න මේකයි ස්වභාවය. දැන් මේ ස්වභාවය තමයි හදෙන්නේ මේ වැහිලා තියෙන්නේ. ඒ වෙන්නු යථාර්ථයේ වහලා ඉතිර නැති නිසා දුකයි කීකේ ඉන්නවා. ඉතිර ඇතත් නැතත් මිනිහල භයානකත්වයක් ඇති වෙන්නේ නැහැ. භයානකත්වයක් ඇති වෙන්නේ අවසානයේ තිබෙනා වූ දුක්ඛිත භාවයේ පෙන්නපුවා. ඔය ප්‍රියයි මනාපා කියලා යන හැම එකම අවසානයේ ප්‍රතිඵලයේ මෙන්න මෙතනින් කියලා වර වෙන්නේ. අන්න ඒක විමර්ශනය කළ බාණ්ඩේ උතෝ ඇත්ත වෙන්නේ. මේ ලෝකෙ මෙච්චර කාල හිටපු පුද්ගලෙ ජයපෑන් බීපු සියල්ලෝට මොකද වුනේ? අපිට ජයයි. අපිට හරි ගියා. උඩ පැනලා ඔළුව රසන් දීලා ජය පැන් බීලා ඉඳලා අවසානයේ ඒකෝල්ලෝ කොහෙද? ඒගොල්ලෝ ගත්ත රාජ්‍යයකෝ, ඒගොල්ලෝ දිනාගත්ත ජයග්‍රහණය කළ ජාතියකෝ, මෙච්චර කල් කරපුවායි ලෝකේ. ඇට කටුත් නැහැ දිරලා, බලාපොරොත්තු ඉච්චි කාද හතක්වත් නැහැ, ඔක්කොම ගෙවිලා ගිහිල්ලා. කාර්ද හැනසුම හම්බ වුණේ මොකද්ද වෙලා තියෙන්නේ? ජරා මරණ දෙකට පත් වෙලා බලාපොරොත්තු සැනසුමක් තිබුණා නම් ඒක ඉස්සේ අපි බලාපොරොත්තු හිටපු හැම කෙනාටම අනි අපේ නායකයා මලා අපේ බලාපොරොත්තු විඳිලා ගියා. දැන් කවදානම් ආයතනයක් කොහොම නායකයෙක් අපිට හම්බ වෙයිද? අපේ බලාපොරොත්තු ඉෂ්ට වෙයිද? ඉන්න අය ශෝක කරනවා මැරිච්ච අයට. කරගත්ත දේවල් වලින් අනිකාය නැහුවා නම්, අනිකාය වෙනසුවා නම්, අනිකාට හිංගි හිංසා කළා නම්, කරගත්ත පාප කර්මයේ න්‍යායා කරින්න පස්සෙන් ඇවිදලා ගිය තැන් වල බැලුවොත් එහෙම එක්ක අපායි. එක මහා දුගතියක දුක් විඳින තැනක, එක ප්‍රේත ලෝකයක, එක යක්ෂ ලෝකයක, අමනුෂ ලෝකයක, එක අසුර ලෝකයක, එක සතර පායට ඇවිත් කොහේ හරි තැනක. අර දීචකම නිසා දුක් විඳින තැනට වැහැලා. මොකද වෙන්නේ? ආස්වාදයෙන් මතුරකෙනේ සාධාරණ ලෝකේ ජීවත් වෙනවා කියන එක වෙන්නේ නැහැ. ආස්වාදයෙන් මතුනහම මත් වෙච්ච පුද්ගලයාගේ ස්වභාවය මොන අසාධාරණයක් කරලා හරි කමක් නැහැ. වගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන ආස්වාද විඳින්න ඕනේ. ඔන්න ඕක මිසක් වෙන නිගමනයක් ඉන්නේ නැහැ. එහෙනම් ඊ ආස්වාදයෙන් මත් වෙලා ලොකු වෙච්ච උද්දාමිච්ච සරමට ඔහු කළා තියෙන මොනවද? සමාජයේට ඒ වගේම කෙනෙකුට අවලක් අසාධාරණයක්. ඒ නිසා ඔහු කරගත පාපිය කරගහගෙන ගිහිල්ලා ඕට හොඳ දිනකට යන්න හම්බෙන්නේ නැහැ. ඕකෙන් යන තාක්කල්, ඕකත් ඇරි නැත් තාක්කල් කිලිම යන්නේ වෙන්නේ මොකද්ද? අර ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සපායස සම්බන්ධී කියන දේ මිසක් වෙන දිනකට නෙමෙයි. මෙන්න අවසානේ. මෙන්න මේ කාරණේ මෙහෙම තේරුම් ගන්න ඕන. තේරුම් ගත්තහම දකින්නවා එහෙනම් මේ පැවැත්මේ හොඳයි හොඳයි කියලා නේවා අනිසීනේ. නිසි නෑනේ. අපි හිතාගෙන හිටියේ නිසි කියලා අනිච්චයි කියලා. නවත් බලලා දැන් අනිසි අනිච්චයි. ඔන්න නිච්ච අනිච්ච දකින්න ඕන ඇති. අනිසි නිසි දකින්න ඕන. එහෙනම් මොකක් නිසාද අනිසි කියලා නිගමනය කළේ? ඉච්ඡසේ නැති නිසා යම් පිච්ඡං න ලබති සම්පි දුක්ඛං වේ සිද්ධාන්තේමයි. යම්පි ඉච්ඡං න ලබති. බලාපොරොත්තු ඉච්ඡතාවේ ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි අනිසි කියලා නිගමනය කළේ, අනිච්චයි කියලා නිගමනය කළේ. අන්න දැන් තේරෙනවා අනිච්ච ලක්ෂණේ ලෝකේ ස්වභාවය. දැන් අපි තවත් හුඟක් විග්‍රහ කරන්න ඕනේ මේක නේද සාකච්ඡා කළා මේ අවබෝධය පූර්ණ කරගන්න. නිසා දවල් දානමාන පූජා සත්කාරින් පස්සේ නැවත සාකච්ඡා කරමු. සෑම සිල් දෙනාට යහපතක් වේවා.